දැන් ඊයේ හවස මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කායේ කාය අනුපස්සනාවේ අබ්බ තුනක් ආනපාන භබ්බය ව්‍යාපට භබ්බය ඒ වගේම සම්පජානකාරී භබ්බය සම්පජඤ්ඤ භබ්බය මේ භබ්බ තුන පිළිබඳව කතා කළා සාකච්ඡා කළා තේරුම් ගත්තා ඒ වගේම අද උදේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ ඒ ආනපාන භබ්බය ඔය භබ්බ තුනටම අදාළව භාවිතා කළ යුතු සහ භාවිතා නොකළ යුතු දේ පිළිබඳව තේරුම් ගත්තා. දැන් මේ අවස්ථා තුනේම ආනපාන භබ්බේ, ක්‍රියාපත භබ්බේ, ඒ වගේම සම්පජඤ්ඤ භබ්බේ තුනේම මේ අපි මෙනෙහි කරන්නේ අපේ හිතට වර්තමාන මොහොතේ අරමුණු වන අරමුණු වල දෙපැත්ත බැලීම. මේක හොඳට තේරුම් ගන්න ඕනේ භාවනාව කියන්නේ ඉතින් එතකොට තමන්ගේ හිතට වර්තමාන මොහොතේ එන අරමුණු දෙකට බලලා බෙදලා දෙකට බෙදලා බලලා භාවිතා කරන්නට ඕන අරමුණු භාවිතා කිරීමත් භාවිතා කරන්නට නොසුදුසු අරමුණු නොගැලපෙන අරමුණු ප්‍රහාණය කිරීමක් තමයි ආනපාන සති භාවනාව කියන්නේ. මෙතෙන්දී දැන් ඔය පබ්බ තුනේම තියෙන්නේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ ආනපාන සති සූත්‍රයේ කායගත සති සූත්‍රයේ සියලුම දේවල් වල තියෙන්නේ මුල්ම අවස්ථාවේ මේ මුල් පබ්බ තුනේ මේ පිළිබඳව විග්‍රහයක් කරලා. දැන් ඊගාව පබ්බ වල මේ අද දැන් අපි ආරම්භ කරන්නට යන අවස්ථාවේ තියෙන්නේ පටික්කුල මානසිකාර පබ්බය ධාතු මානසිකාර පබ්බය සහ නවසීවතික මානසිකාර පබ්බය. මෙතෙන්දී අපි අර ඉස්සෙල්ලා අර තුනේ බැලුවට වඩා මේ ක්‍රියාව පිළිබඳව කායේ කාය අනුපස්සී මේ ක්‍රියාවේ වේගය මේ ක්‍රියාවක් නිසා මේ පංචස්කන්ධය තුළ ක්‍රියාත්මක වන අර සබ්බකාය කියපු ක්‍රියාතිස්සයක වේගයක් නිසා අපේ හිතේ උපදින යම් යම් වැරදි ආකල්ප චේතනා දෘෂ්ටි අර සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ කියපු දිට්ඨි පටිලාභං සංඥා පටිලාභං ඒ වගේම චිත්තූපපාදං මේ වගේ වැරදි ආකල්ප වෙනවා. ඒ වැරදි ආකල්පේ නිසා ෘතඥාන පුද්ගලයේ දකින්නේ මේ ශරීරය ඝණයක් හැටියට. එහෙම නැත්නම් ඝණ සංඥාවක් හැටියට. පුද්ගලයෙක් හැටියට. සත්වයෙක් හැටියට. ගහක් වුණත් ගහක් හැටියට. සත්වයෙක් වුණත් සත්වයෙක් හැටියට. ලක්ෂණ රූපයක් පෘථග්ජන බුද්ධිය බලන්නේ දකින්නේ ඝන සංඥාවක් හැටියට. ඒ වගේම දෙවෙනි කාරණේ තව දුරටත් ටිකක් ඉදිරියට යන පුද්ගලයා දකින්නේ දුව සංඥාවක් හැටියට. හේතුඵල පරම්පරාවක් වාර්තාගෙන යන කෙනෙක් හැටියට. හේතුඵල පරම්පරාවක් හේතු කරන ඵල උරුම කරගන්නා කෙනෙක් හැටියට. ඒ නිසා මේ ඊගාව පබ්බ 9යි නවසීවතික කියන තැන 9ක් තියෙනවා. ඒ වගේම පටිකූල මනසිකාරයත් ධාතු මනසිකාර පබ්බයක් තියෙන දෙකයි 9යි 1යි 11ක් තියෙනවා. මේ 11 පබ්බයකින්ම විග්‍රහ කරන්නේ අපි මේ උපාදානය කරගෙන තියෙන මේ ශරීර කූඩුව පංචස්කන්ධය මේ රූප වේදනා සංඥා සංකාර කියන එක මේ ඝන සංඥාවක් සත්ව පුද්ගල සංඥාවක් හැටියට අපි දකින දැක්ම මායාකාරී වැරදි සහගත වූ දැක්ම. මේ ශරීර කූඩුව මොහොතක් මොහොතක් පාසා මේ අපිට තේරුම් ගන්න බැරි වුණාට උපදිනවා, වැය වෙනවා. උදය වය ධම්ම උද්‍යාඥානේ තේරුම් ගන්න පුළුවන් වුණාම උදය වෙන බව, වය වෙන බව, සමුදය වෙන බව, වය වෙන බව තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් මේක මේ ඝන සංඥාවක් ඇටියට අපි දකින හිතන තේරුම් ගත්ත දේ මේ පටික්කුල මනසිකාරයෙන් සහ ධාතු මනසිකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයේ කෙනෙක් මේ මෙතන තියෙන්නේ කොටස් 32ක එකතුවකින් සකස් වෙච්ච කුලකයක්. ඒකයි පටික්කුලක. පටි කියන්නේ බැම්මකින් බැඳුණු කුලකයක්. මේ බැම්මෙන් බැඳපු දේ කුලකයක් හැටියට අපි දැන් ලිහිලා බලන්න පුරුදු වෙනවා, පුහුණු වෙනවා. මේ ලිහිලා බලන එක තමයි මේ අපි පුද්ගලයේ සත්‍යයේ අජ්‍යතාව බහිද්දාව. තමන් ගැන වුණත් මේක හිතන්න පුළුවන්. අපි බාහිරෙන් දකින සත්වයේ පුද්ගලයේ කෙනෙක් ලක්ෂණ රූපයක්, කැට රූපයක්, මේ ඕනෙම රූපයක් පිළිබඳව අපිට මේක දකින්න පුළුවන්. ඒ නිසා අපි මගේ දරුවා, මගේ නෝනා, මගේ භාර්යාව, මගේ කවුරු හරි තව සාම්පුරුෂයා මේ ආදී කොට ඇත්තා වූ ඝන සංඥාවකින් තමා හැම කෙනෙක්ම මේ පැවැත්ම තුළ අනික් පුද්ගලයෙක්ව, සත්වයෙක්ව, ගහක් කොළක් මේ ආදී කොට ඇත්තා වූ සියලුම දේවල් දකින්නේ ඝන සංඥාවක් හැටියට, දුව සංඥාවක් හැටියට. නමුත් මේකේ මේ ඝන සංඥාව තමන්ගේ හිතේ ඇඳුණු මායාවක්, වැරදි තේරුම් ගැනීමක් පමණයි. ඒක නිසා ඒකෙන් මිදී නිදහස් වෙන්නට, මේ ඝන සංඥාව දුරු කරන්නට ක්‍රමයක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. මේ පැහැදිලි කිරීම තමයි පටික්කුල මනසිකාර පබ්බෙන් විග්‍රහ කරලා තියෙන්නේ. දැන් මේ ගාවට කියලා තියෙන්නේ පටික්කුල මනසිකාර කායිකානුපස්සනාවේ පටික්කුල මනසිකාර පබ්බ. දැන් මෙතන නවතරක් කියන්නේ පුණජ පරම්භිකවේ බික්කු ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේසමත්තානං තච පරියන්තං ඌරං නාන ප්‍රකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති කියලා කියනවා. ආදී සිට කෙස්ත්‍රෝ යන්ට ඔළුවේ කෙස් දක්වා යන සියලුම මේ කොටස් බුදුහාමුදුරුවෝ කොටස් 32කට බෙදලා වෙන් කළා පෙන්වුවා. මේ කොටස් 32 අපි එකතු කරලා එක කුලකයක්, ඝන සංඥාවක්, පුද්ගලයෙක් හැටියට අපි දකිනවා, අපි හිතනවා, අපි ලස්සනයි කියලා හිතනවා, අපි කැටයි කියලා හිතනවා, අපි සැපයි කියලා හිතනවා, සුවයි කියලා හිතනවා. මේ වැරදි සංඥාව. ඒක නිසා මේ සංඥාව, මේ ඝන සංඥාව, දුව සංඥාව අපේ හිතෙන් ඉවත් කරගන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ කායිකානුපස්සනාවේ පටික්කුල මනසිකාර පබ්බය නිවැරදිව තේරුම් ගත්තොත් පමණයි. අත්ති හිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සම් නහරු අට්ටි අට්ටිස්මින් චක්මං හදයන් යක්කනම් කිලෝමකම් පියතම් පිප්පාසං අන්තම් අන්තගුණම් මෙම තිස් දෙකම් දෙතිස් කුණප කොට්ටාස. අසුචි කියන්නේ, සුචි කියන්නේ අපිට ප්‍රිය, අසුචි කියන්නේ අප්‍රිය. එනිසා දැන් මෙහෙම බෙදුවාම අපි මේ කේසා ලෝමා නකා දන්තා ආදී වශයෙන් දැන් අපි කල්පනා කරලා බලමු. දැන් පුද්ගලයේ සත්වයේ හැටියට අපි බොහොම ලස්සන කේශ කලාපයක් දකිනවා. බොහොම පංච කල්යාණයක් හැටියට කේශ කලාපයක් දකිනවා. ඒක කෙනෙකුගේ හැඩරුව අර පුද්ගලයාගේ ඇති. නමුත් ඔය ලක්ෂණයි කියන දකින කෙස්රොදක් කෑම පිඟානකට වැටුණොත් එතෙන්දි අපිට ඒක අසුචි හැටියට, අසුචින් කියන්නේ අප්‍රිය අමිහිරි දෙයක් හැටියට අපි දකිනවා. ඒ වගේ මේ නියපොත්තක් කැපුවාම හම් කෑල්ලක් ඇඟිලි කෑල්ලක් හරි මොකක් හරි මත් කෑල්ලක් හරි බැරි වෙලාවත් අපිට කෑම පිඟානකට ඕනේ නැහැ. මේ කෑම කන තැනක හරි තිබුණොත් ඒක අසුචි. ඒක අපි කැමති දෙයක් නෙමෙයි. කෙල, සොටු මේ ආදී වශයෙන්. එහෙම අපිට බලන්න පුරුදු කළාම, පුරුදු වුණාම අපිට මේ ඝන සංඥාව අපේ හිතේ තියෙන මේ ලස්සන පුද්ගලයා, ප්‍රිය පුද්ගලයා ආදී කොට දකින මේ ඝන සංඥාව, දුව සංඥාව අපේ හිතෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන තමයි මේ පටිකූල මනසිකාරය උපකාර වෙන්නේ. මේකට ඔය දෙතිස් ගුණක පොට්ටාස තමයි පළවෙනි කේදේ ඔය හයවෙනි එකේ කියලා තියෙනවා. ඊට පස්සේ මේකට උදාහරණයක්කුත් දෙනවා. සේයදාපි භික්කවේ උපතෝ මුඛා පුතෝලි මුතෝලි පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස ධාන්‍ය ධඤ්ඤස්ස කියන්නේ ධාන්‍ය සේයදිතං සාලීනං විහිනං මුග්ගානං මාදානං මුං ඇට මෑට තව බී ඇට මේ තන්නුලං ආදී කොටස වූ මේ වගේ ධාන්‍ය වර්ග 10ක් 15ක් එකතු කරලා ගොඩ ගාලා තියෙන ගෝණියක් ලෙහුවා වගේ අපි මේ ඝන සංඥාව අපි මෙතෙක් කල මේ පුද්ගලයෙක් සත්‍යයක් කියලා අපි අල්ලගෙන හිටිය මේ කොටස් ගෝණියක් ලෙහලා අර එළියට දැම්මා වගේ අපි මෑට මෑට හැටියට දකිනවා, මුංගට මුංගට හැටියට දකිනවා, මේ වගේ තව වී ඇට හැටියට දකිනවා, තලයට තල ඇට හැටියට දකිනවා. ඒ වගේ මේ කොටස් වෙන් වෙන් කරලා ගත්තාම මෙතන මේ උදාහරණය අනුව අපිට මෙතන පුද්ගලයේ ඝන සංඥාවක්, දුව සංඥාවක් දකින්න ලැබෙන්නේ නැහැ. අර පටි කුලකේ කුලකේ ලෙහුවා ගැලෙව්වා, පටි ගැලෙව්වාම ලෙහුවාම ඊට පස්සේ අපිට මෙතෙන්දී අපිට මෙනෙහි කරගන්න පුළුවන්. ඔන්නම් තමන්ගේ හෝ ඔන්නම් අනුන්ගේ හෝ අජ්ජත්තාවා බහිද්ධාවා. ඉතින් ඒක නිසා මේ පටික්කුල මනසිකාරයේ තියෙන්නේ දැන් අර මුල් පබ්බ තුනේ පරමාර්ථයට වඩා වෙනස් පරමාර්ථයකට. මේ පරමාර්ථයේ තියෙන්නේ මේ ඝන සංඥාව අපි පුද්ගලයක සත්වයක ලෙසින් දකින මේ පංචස්කන්ධය ගහක් කොළක් හැටියට. ඊට පස්සේ දැන් ඉදිරියට තියෙනවා කෝපයක් හැටියට හෝ මේසයක් හැටියට මේ සියලුම දේවල් අපේ හිතේ මැවුණු අපි දැන් මේ පණවාගත්ත යම් යම් ද්‍රව්‍ය වස්තු පුද්ගලයෝ සත්වයෝ ඒක අපේ හිතේ ඇඳිලා තියෙන අපි පුරුදු වෙලා තියෙන වැරදි දෙයක්. එනිසා අපි මේ මෙතෙක්කල් පණවාගත්ත පඤ්ඤාති වලින් අපි මේ අපේ හිතේ තියෙන වැරදි දෘෂ්ටිය අපේ හිතෙන් වෙනස් කරගන්න ඕනේ. මේ දෘෂ්ටිය මෙතෙන්දී තියෙනවා. ඒක තමයි මේ අපි දැන් ලස්සන පුද්ගලයෙක් කියලා දැක්මක් තියෙනවා. ලස්සන ඇඳුමක් කියලා, ලස්සන ගහක් කොළක් හොඳ යහපත් මේ ආකාරයෙන් අපි මනිනවා. ඉතින් ඒක නිසා ඒකෙන් අපි මිදී නිදහස් වෙන්න ඕනේ. ඒ මිදී නිදහස් වෙන තමයි මේ පටික්කුල මනසිකාරය උපකාර වෙන්නේ. මේ ඝන සංඥාව, දුව සංඥාව හිතෙන් ඉවත් කළා යම් පංචස්කන්ධයක් දෙස පුද්ගලයෙක් දෙස හෝ තමන් දෙස හෝ අනුන් දෙස හෝ අජ්‍යතාවා බහිතාවා බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මේ අපි මේ අල්ලගෙන තියෙන උපාදානය කරගෙන තියෙන සංකතයක් අර උදේ ඇහුවන පස්සේ සංකත කිය මේ සංකතයක් තමයි මේක. අපි මේ සකස් කරගත්ත දිය අපි කැමැත්තෙන්ම මේ සංකතය හදාගෙන තියෙනවා. ඒ සංකතයට අදාළව අපි පුද්ගලයක සත්වයක් හැටියට දකිනවා, පණවා ගන්නවා, නමුකුත් දෙනවා මේ ආදී කොටස වශයෙන් දැන හඳුනා ගන්නට. නමුත් මෙතන පුද්ගලයක සත්වයක් ඇත්තේ නැහැ. මේ පුද්ගලයා සත්වයා ඔය කෑලි කොටස් වලට බෙදුවාම එතන ඇති ශක්තියක් හෝ බලයක් හෝ ලක්ෂණක් හෝ මොකක්වත් නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක මේක මේ පිළිකුල් භාවනාවක් එහෙම නෙමෙයි. මේක දැන් සාමාන්‍යයෙන් අද සිංහලෙන් ඔය භාවනා මධ්‍යස්ථාන වල ඔය අට්ටිමත්මින් කායේ කේසාල වාමනකදන්තාදී වශයෙන් මේ තච පරියන්තේ භාවනා කරන්නේ පිළිකුල් භාවනාවක් ඇතුළේ. මේක බුදුහාමුදුරුව ඉදිරිපත් කළේ පිළිකුල් කරන්න නෙමෙයි. මොකද මේ පිළිකුල් භාවනාවක් හැටියට කිව්වේ මේක තියෙනවා මුලින්ම අසුචිනෝ පච්චවෙක්කති. අසුචි කියන්නේ පිළිකුල් කළ යුතු දෙයක්. නම් මේ මෙතන තියෙන්නේ පිළිකුල් කළ යුතු දෙයක් නෙමේ. අපි තම තමන්ගෙම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව මේ ආකාරයට පිළිකුල් කළ යුතු නැහැ. ඒක ද්වේෂය. එනිසා මේ පිළිකුල කියන එක ද්වේෂය. අපි මේකේ ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න ඕනේ. මේකේ ඝන සංඥාවක් දුව සංඥාවක් නැහැ. ඒකෙන් වෙන් වුණාට පස්සේ අපිට මේ පංචස්කන්ධය පිළිබඳ තියෙන මෙතෙක් තිබුණු වැරදි දැක්ම වැරදි දෘෂ්ටිය හිතෙන් මිදලා නිදහස් වෙනවා. ඒ සඳහායි මේ පටිකූල මනසිකාරය මේ මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ. අනිත් පාර තවත් එක කරුණක් තියෙනවා. බුදුහාමුදුරුව පුද්ගලයෝ හතර දෙනෙක් විග්‍රහ කළා. මේ හතර දෙනා ප්‍රඥා විමුක්ති පඤ්ඤා විමුක්ති පුද්ගලයා, එහෙම නැත්නම් අර උග්ගටි තඤ්ඤ පුද්ගලයා, දෙවෙනි පුද්ගලයා විපාකි තඤ්ඤ පුද්ගලයා, එහෙම නැත්නම් කාය ශක්ති පුද්ගලයා, තුන්වෙනි පුද්ගලයා ධම්මානුසාරී පුද්ගලයා, හතරවෙනි පුද්ගලයා සද්ධානුසාරී පුද්ගලයා, පස්වෙනි පුද්ගලයා පදපරම පුද්ගලයා. ඒ නිසා මෙතෙන්දි මේ සද්ධා විමුක්ත පුද්ගලයාට සහ ධම්මානුසාරී පුද්ගලයාට සහ සද්ධානුසාරී පුද්ගලයාට මෙන්ම පදපරම පුද්ගලයාට මේ ප්‍රඥා විමුක්ත පුද්ගලයාට වාගේ මේ ඝන සංඥාව දුව සංඥාව ලේසියෙන් පහසුවෙන් හිතෙන් ඉවත් කරන්න බෑ. පුද්ගල සත්ව සංකල්ප සංකටයක් බව තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා බුදුහාමුදුරුව මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ දේශනා කර තියෙන්නේ ප්‍රඥා විමුක්ත පුද්ගලයන්ට පමණක්ම නෙමෙයි. ප්‍රඥා විමුක්ත පුද්ගලයන්ට ඔය කියන ආනපාන පබ්බයත් හොඳටම ඇති. ඔය කියන සම්පජඤ්ඤ පබ්බේ තිබුණා නම් හොඳටම ඇති. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී නෙය කියන පුද්ගලයාට ඔය පදපරම පුද්ගලයාට මේක තේරුම් ගන්න මේ ඝන සංඥාව දුරු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ලේසියි. ඒ නිසා ඒ පුද්ගලයන්ටත් ගැළපෙන ආකාරයට මේකේ මේ නවජීවතික පබ්බයත්, ඒ වගේම මේ ධාතු මනසිකාර පබ්බයත්, පටිකූල මනසිකාර පබ්බයත්, ඒ අනික් පුද්ගලයන්ටත් ප්‍රඥා විමුක්ත පුද්ගලයාට පමණක් නෙමේ අනිකුත් පුද්ගලයෝ හතර දෙනාටත් ගැළපෙන ආකාරයට මේ දේශනාව බුදුහාමුදුරුව සම්පූර්ණ අංග පූර්ණව හැම කෙනෙකුටම උපකාර වෙන ආකාරයට හැම කෙනෙකුටම තේරුම් ගන්න ගැළපෙන්නට පුළුවන් ආකාරයට මේ කියන පටිකූල මනසිකාර පබ්බය, ධාතු මනසිකාර පබ්බය, ඒ වගේම නව ජීවතික පබ්බ විග්‍රහ කළා. ඒ නිසා මේ තුනෙන්ම වෙන්නේ, මේ තුනෙන්ම කරගත යුතු වෙන්නේ මේ පටිකූල මනසිකාරය පබ්බේනුත් මේ ධාතු මනසිකාර පබ්බේනුත් විශේෂයෙන්ම නවජීවතික පබ්බේනුත් කරගන්න පුළුවන් වෙන්නේ අපි මේ ලක්ෂණයි හොඳයි ප්‍රියයි මනාපයි කියලා ඔය පුද්ගල සත්ව සංකල්පයෙන් දකින මේ ශරීර කූඩුව පිළිබඳව යථාකාරී තථාවාදී තථාකාරී යථාවාදී තත්ත්වයක් තමන්ගේ හිතේ ඇති වෙනවා. මේක ඇත්ත ඇති හැටියට අපි මේ ලක්ෂණයි පුද්ගලයෙක් කියලා නමක් දාගෙන හොඳට ඇඳුම් අඳවගෙන හිටියට මේකේ ඇත්ත ඇති හැටියට හෙළි කරගන්න බෑ. එළි වෙන්නේ නෑ. හැම කෙනෙක්ම දකින්නේ මේකේ යම් සුවය. ආමිසවතින් සුවය. එනිසා ඒ සුවයෙන් මිදෙන්න තමා මේ ඝන සංඥාව දුව සංඥාව දුරු කරන්න ඒ වගේම මේ නවසීවතික පබ්බේනුත් කළේ මේකයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ සෑම පුද්ගලයෙකුටම උගටිතන්න විපත්තිතන්න නෙය්‍ය පදපරම සෑම කෙනෙකුටම ගැලපෙන ආකාරයට මේ ධර්මය මේ පබ්බ 21 විග්‍රහ කරලා තියෙනවා. නමුත් අර ප්‍රඥා විමුක්ත පුද්ගලයෙකුට මේවා එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට ආනාපාන පබ්බයයි ඉරියාපත පබ්බයයි සම්පජඤ්ඤ පබ්බයයි විතරක් දැනගත්තත් උගට ඥාන පුද්ගලයෙකුට නිවන් මඟ අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් බාහ්‍ය දාර්ශනිකයතුමා වගේ අර ධම්මමල්ල පුත් අය වගේ අයට සම්ත්‍ත්‍ය අමාත්‍යා මේ වගේ ගිහි පැවිදි දෙගොල්ලන්ටම මේ මොකවත් නැතුවට හැබැයි එතනත් මේ කියන දේ චතුසු ආරේසු තුල තියෙනවා. ආනපාන බබ්බේ එතනත් විග්‍රහ වෙනවා. සම්පජඤ්ඤ බබ්බේ එතනත් විග්‍රහ වෙනවා. ඉතින් ඒක නිසා ඒ තුන අර මුල් පබ්බ තුන හැම කෙනෙකුටම අනිවාර්යයෙන්ම ඔය ද්වතාවය දකින්න ඕන. ඒක නැතුව පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නම් ඔය ධම්මානුසාරී සද්ධානුසාරී පුද්ගලයෝ තමයි බහුල. ප්‍රඥා විමුක්ත පුද්ගලයෝ හුඟක්ම අඩු. එනිසා සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන්ට මේ බුදුහාමුදුරුව මේ විස්තීර්ණ වශයෙන් විග්‍රහ වශයෙන් මේ ඝන සංඥාව දුව සංඥාව දුරු කරලා මේ මායා ලෝකයෙන් මිදිලා මේ පංචස්කන්ධය පිළිබඳව ඇති තතු ඇති ඇතියට විග්‍රහ කරගන්න තමන්ටම විග්‍රහ කරගන්න දැනගන්න තේරුම් ගන්න පුළුවන් විදියට මේ පටිකුලකයක් ලේලා පෙන්වුවා. ඒකට උදාහරණ පෙන්වුවේ මේ වගේ ඇට වර්ග 32ක් දැම්ම මල්ලක් ලෙව්වහම මේකේ තියෙන්නේ මුං ඇට මෑ ඇට තල ඇට ඊ ඇට ආදී කොට ඇත්තා වූ ඇට 32ක් මිසක් මෙතන පුද්ගලයෙක් සත්වයෙක් ඇත්තේ නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට. නමුත් මේකේ ඊට පස්සේ විග්‍රහ කරපු මේ අර අනික් පබ්බවල වගේම ඉති අජ්ජත්තං වා කායකායන පස්සී වීරති බහිද්ධා වා කායකායන පස්සී වීරති අජ්ජත්ත බහිද්ධා වා කායකායන පස්සී වීරති සමුදේ ධම්මා වා වය ධම්මා වා සමුදේ වය ධම්මා වා අත්ති කායෝති වා පනස්ස සතිපතුප්පට්ඨිතා හෝති ආවදේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති. මේක තියෙනවා හැම පබ්බ 21ෙම තියෙනවා අනිසිතෝච විහෙරති නාචකින්ති ලෝකේ උපාදී. මෙතන මේ අපි පුද්ගලයේ සත්වයේ කියලා පංචස්කන්ධයේ කියලා තමයි මේ උපාදානය කරන්නේ. මේක අපි උපාදානය කරගත්තට නිශ්චිත වශයෙන් නිත්‍යතේ සුඛතේ ආත්මතේ අපිට මේ වගේ දෙයක් උපාදානය කරගෙන පවත්න්න නවත්න්න බැරි බව තමයි අවසාන වශයෙන් තේරුම් ගත යුත්තේ. ඉතින් ඒක නිසා මේ පටිකූල මනසිකාරය කියන්නේ පිළිකුල් භාවනාවක් එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ කවදක්වත් පිළිකුල් භාවනාවක් අනුදැන වදාළේ නැහැ. පිළිකුල කියන්නේ ද්වේෂය. අපි යමක් අසුචි පිළිකුල් කරන්නේ ඒක දෙවෙනි වේශයක් නිසා. නමුත් මෙතෙන්දි පිළිකුල් භාවනාවක් එහෙම නෙමෙයි පටිකූල මනසිකාරය කියන එක සිංහලට පරිවර්තනය කරනකොට පටිකුලක කියන එක අත්තර දාලා පිළිකුල් කියලා පරිවර්තනය කරලා තියෙනවා. ඒක වැරදි. ඒ නිසා බුද්ධ දේශනාවේ බුද්ධ භාෂිතේ පිළිකුල් කියලා වචනයක් නැහැ. පටිකුලක කියන්නේ පිළිකුල් නෙමෙයි. මේ ඝන සංඥාව දුව සංඥාව ඉවත් කරන්නට හිතේ තියෙන මේ පුද්ගලයේ සත්වයේ කියන දැක්ම දෘෂ්ටිය වැරදි බව තේරුම් කරගන්නට තමන් විසින්ම අජ්‍යත්ත බහිද්ද තමන් කෙරෙහි අනුන් කෙරෙහි මේක මේ ආකාරයට මෙනෙහි කරලා බලන්න පුළුවන්කම ලැබෙන්න ඕන පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මෙතන තියෙන්නේ ද්වතාවය දෙපැත්ත. ඒක තේරුම් ගන්න ඕන. ඊළඟට කාය කානුපස්සනාවේ ධාතු මනසිකාර පබ්බම්. දැන් අර ඝන සංඥාව, දුව සංඥාව දුරු කිරීම සඳහාමයි මෙතෙන්දී මේ ඝන සංඥාව මේ ධාතු මනසිකාරය පබ්බයත් උපකාර වෙනවා. දැන් මෙතන උනචවරං භික්කවේ භික්කු ඉමමේව කායං යතාඨිතං යතා පණිහිතං ධාතුසෝ පච්චවෙක්කති අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. අත්ති ඉමස්මින් කාය කියන්නේ අපි මේ මම මගේ කය මගේ මේ ක්‍රියාව කියලා ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාකාරකම් කරන මේ ශරීර කූඩුව පිළිබඳව අපි දකින දැක්මට වඩා වෙනස් දැක්මක් මෙතනින් දකින්න පුළුවන් වෙන්න ඕන. දෘෂ්ටිය වෙනස් වෙන්න ඕන. මේකේ තියෙන්නේ පඨවි ධාතු තද ගතිය, ආපෝ ධාතු වැగిරෙන ගතිය, තේජෝ ධාතු උෂ්ණත්වය රත් වෙන ගතිය, වායෝ ධාතු සැහැල්ලු ගති. ඒ අනුව ඔය ගති හතර තමා මේ ශරීර කූඩුව තුළ මේ ඝන සංඥාව තුළ මේ පංචස්කන්ධය තුළ තියෙන්නේ. ඒ නිසා මේ ධාතු හතර පිළිබඳව මෙනෙහි කිරීම තමා අපි ඇඟිල්ලක් ගත්තත්, අතක් ගත්තත්, ඇහැක් ගත්තත්, කෙස් ගහක් ගත්තත්, අර කේසා ලෝමා නඛා දන්තා කියන මේ 32ම ගත්තා. ඔය 32 තුල තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. වෙන කිසිම දෙයක් ඔයිට අමතර ඔයා නෑ. හැබැයි ඔය 32 කොටස් 32 අපි එකතු කරගෙන තියෙන්නේ, සංකටයක් හදාගෙන තියෙන්නේ මේ විඥාණය ශක්තියක් හැටියට උපකාර කරගෙන, සංකටයක් හදාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙතෙන්දි මේ බුදුහාමුදුරුවෝ උදාහරණයක් උපමාවක් දෙනවා. සේයතාපි භික්කවේ දක්කෝ ගෝඝාතකෝ වා ගෝඝාතක අන්තේවාසිකව. හරක් මරණ මිනිහෙක්කෝ ගෝඝාතකයෝ කියන්නේ හරක් මරණ මිනිහා, ගෝඝාතක අන්තේවාසිකව කියන හරක් මරණ මිනිස්සුගේ සහකාරය. ගාවින් විදිත්වා චතු මහාපතේ කිලයෝ විපජිත්වා නිසින්නෝ අස්ස ඒවමේවකෝ භික්කවේ භික්කු ඉමමේව කායන් යටාටිටම් පනීටම් දාසුතෝ පච්චවෙක්කටි. හරගෙක මරලා හමගහලා ගොඩවල් හතරකට බෙල්ල තියෙනවා. ඇට, කටු, අර මස්ලොම් හම වගේ හොඳ මස් කෑලි, ඇට කෑලි, තෙල් කෑලි වගේ මෙහෙම කොටස් හතරකට බෙදලා තිබුණා. ගත්තාම දැන් මේක හරකෙක්ද? දැන් මෙතනදී ගොඩවල් හතර කවුද මේකට හරකේ කියන්නේ? හැබැයි හරකෙක් හිටියේ. මේ වගේ අපි මේ ආපෝ කොටස හැටියට දැක්කාම, වායෝ කොටස වායෝ කොටස හැටියට දැක්කාම, තේජෝ කොටස හැටියට තේරුම් ගත්තාම, පඨවි කොටස වෙන් කළ තේරුම් ගත්තාම, මේ ගොඩවල් හතරක් මිසක තමන්ගේ කය හෝ අනුන්ගේ කයක් හෝ ඊට වැඩි දෙයක් අපිට පුද්ගලයක් සත්වයෙන් ඝන සංඥාවක් මෙතන දකින්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි ධාතු මනසිකාර පබ්බය. මේක අර පබ්බ 21ටම අදාළ පොදු අර වාක්‍ය ඛණ්ඩය නැවත කියනවා. ඉති අධ්‍යාත්මවා කායේ කායන් පස්සී විහෙරති, බහිද්ධාවා කායේ කායන් පස්සී විහෙරති, අධ්‍යාත්ම බහිද්ධාවා කායේ කායන් පස්සී විහෙරති. මේක තමන්ගේ කය පිළිබඳවත් මේ ශරීර කූඩුව පිළිබඳවත් මේක බලන්න පුළුවන්. ඒ වගේම අනුන්ගේ බාහිර ශරීර කූඩුවක් පිළිබඳවත් මේක බලන්න පුළුවන්. මෙතෙන්දි මේ ශරීර කූඩුව හෝ කය හෝ කියලා නෙමෙයි විග්‍රහ කරලා තියෙන්නේ, කායේ කායනුපස්සී මේ ක්‍රියාකාරකම් කරන පුද්ගලයෙක්. ඒ ක්‍රියාකාරකම් කරන නිසා එක පුද්ගලයෙක් උනේ. දැන් මලකඳක් ගත්තාම ඊගාවට තියෙනවා. ඉතින් ඒක නිසා මෙතන හොඳට තේරුම් ගන්න ඕන, මේ අපි මගේ ශරීරය මම මගේ බිරිඳ, මගේ දරුවා, මගේ ස්වාමිපුරුෂයා, මගේ යාළුවා, මිත්‍රයා, ඒ වගේම අපේ ගෙදර හදන බල්ලා මේ වගේ නොයෙකුත් සුරතල් රතුන් පිළිබඳවත්, තමන් පිළිබඳවත්, අනුන් පිළිබඳවත් අපි දක්න දක්ම මේ ඝන සංඥාව, දුව සංඥාව, මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ වැරදියට දැක්ම නිසා. ඒ වැරදි දැක්ම අපි තුළින් ඒ ඝන සංඥාව දුරු වෙලා දුව සංඥාව දුරු වෙනවා. මේ ධාතු මනස්කාර පබ්බය අපි තේරුම් අරගෙන මෙනෙහි කළා, හිතේ උපන්න ඝන සංඥාව දුරු කළාම මේකේ පැවැත්මක් නැහැ, මේකේ නැවැත්මක් නැහැ, මේක පුද්ගලයක් නැහැ, මේක මායාවක්, මේක සත්වයක් නෙමෙයි ඉන්නේ, මේක හදාගත්ත වෙනස් වෙන විනාඩියෙන් විනාඩියට ගලා ගන්න යන ගඟක් වගේ දෙයක්. දැන් ගඟක් කියලා අපි ගන්නවා. ගඟේ තියෙන ආපෝ තේජෝ ආයෝ පඨවි හට. ජලයේ තියෙන ආපෝ තේජෝ ආයෝ පඨවි හට. මෙතන නවතිච්ච දෙයක් නම් ඒක ගඟක් නෑ, ඒක වැවක්. ඉතින් ඒක නිසා වේගෙන් ගලාගෙන යන නිසා අපි ඒකට ගඟක් කියනවා. ඒ වගේ තමයි මේ ශරීර කූඩුවේ තියෙන්නේ ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි හතර. ඒක වේගෙන් වෙනස් වී වෙනස් වී නවත්තන්න නැතුවම, නැවත්මක් නැතුවම මරණය කරා වයසට යමින් පවතින. එනිසා ඒ වගේ දෙයක් තමයි අපි මේ පුද්ගලයෙක් සත්වයෙක් කියලා ඝන සංඥාවක් ඇටියට දකින්නේ, හිතන්නේ, පනවාගන්නේ, කතා කරන්නේ. ඒකෙන් අපි අපේ හිත වෙනස් කරගන්න පුළුවන්. මේ උපාදානය කරගන්නේ වැරදි හැටියට දැකීම නිසා උපාදානය කරගන්නේ ඝන සංඥාවක්, පුද්ගලයෙක්, ලස්සන පුද්ගලයෙක් ආදී කොට ඇත්තා වූ දැකීම වැරදි දෘෂ්ටිය ඇත්ත නිසා, වැරදි සංඥාවක් ලැබෙන නිසා. ඉතින් ඒක නිසා ඒක නැති කරගන්න පුළුවන්. මේක ඇත්ත ඇති හැටියට දකින්න නම් මේ කියන පටිකූල මනසිකාර පබ්බයත්, මේ කියන ධාතු මනසිකාර පබ්බයත් හැම කෙනෙක් විසින්ම මේ තමන්ගේ සහ අනුන්ගේ කය පිළිබඳ ශරීර පූඩුව මේ ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාකාරීත්වය ඇති කායේ කායානුපස්සනාව පිළිබඳ තේරුම් ගන්න ඕන. ඒ අනුව අපිට මේකේ මේ වේගය, ක්‍රියාවිවේගය වේගෙන් වෙන් වෙන්න පුළුවන්කම තියෙනවා. වේදනාව වේගෙන් වෙන් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕන. මේ තෙන්දි අර වචන ටිකමයි හැම පබ්බ විෂයකටම පොදු. අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. එතෙන්දි මෙනෙහි කරන්න ඕන, සිහිපත් කරන්න ඕන. ඒ සඳහායි මේ ධාතු මනසිකාරය, පටිකූල මනසිකාරය සියලුම දේවල් අපිට මෙනෙහි කරන්න. මේක නිච්ච නැහැ, සුඛ නැහැ, ආත්ම නැහැ. අනිසිතෝච විහෙර. මේක උපාදානය කරගන්න සුදුසු දෙයක් නෙමෙයි. උපාදානය කරගෙන ඒ ආකාරයට පවත්වන්න, නවත්තන්න විශේෂයේ මනාපදේ අපිට කැමතිදේ නවත්තන්න පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක වේගෙන් වෙනස් වේගන යන දෙයක්. මේකේ ඝන සංඥාවක් ඇත්තේ නැහැ. නමුත් අපිට දකින්නේ ඝන සංඥාවක්, දුව සංඥාවක් ඇටියට. ඒක වැරදි මායාකාරී දර්ශනයක්. ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ තේරුම් ගත්තාම අපිට මේ ආනපාන සති භාවනාව කරන්න, මේ අපි කරන දේ නියහැටි ආකාරයට කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තියෙන්නේ කාය කායනුපස්සනාවේ නවසීවටික පබ්බා. මෙතෙන්දි නම් කුණජ පරම් භික්කවේ භික්කු සෙහියතාපි පස්සෙහිය ශරීරං සිවතික. අන්න ශරීරං, දැන් අර කාය කාය වස කතාව නැ, දැන් තියෙන ශරීරං. ශරීරේ තියෙන කාගම මැරිච්ච පුද්ගලය, දැන් තියෙන මරණයටපත් වූ ශරීරයක් සිවතිකයි කියයි. මේක දැන් දවසක් දෙකක් තුනක් යනකොට මේක ඒ වගේම සුමානයක් අර මේ යනකොට මේ අපි නිල් වෙනවා, ඒ වගේම බල්ලු කනවා, හරක් කාක්කු කනවා, කබල ගොයි කනවා, කිඹුල කනවා. මේ ආදී කොට ඇත්තා වූ මේ කය පිළිබඳව අපි දවස් දෙකකින් ඕජස් ගලනවා. දැන් කතාවක් නැහැ, දැන් මොකක්වත් ක්‍රියාවක් නැහැ. දැන් අර ආපෝ කොටස ආපෝ කොටසට යනවා. ඔය ශරීරයේ තියෙන අපි එක අහු කරගත්ත තේජෝ කොටස තේජෝ කොටසට යනවා, වායෝ කොටස වාතයට යනවා, පඨවි කොටස පොළොවට එකතු වෙනවා. ඒක තමා ඒක පිළිබඳ අවස්ථා නමයක් තමා නව සීවතික පබ්බය හැටියට මේ ඉදිරියට හැම වෙලා විග්‍රහ කළ තියෙන මේ හැම තැනකම හැබැයි අපි අර අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදිති කියන එක මේක උපාදානය කරගන්න අපිට කැමතිසේ පවත්වන්න සුදුසු දෙයක් නෙමේ. දැන් මරණයට පත් වුණාම මේ ශරීර කූඩුව කිසි කෙනෙක් තව දෙකකට තුනකට වැඩිය කොයි තරම් ආදරය කළා ගෙදර තියාගන්නේ නැහැ, විකුණන්නත් බෑ, කාටවත් ප්‍රයෝජන දරටවත් ගන්න බෑ. අර කනත්තට ගිහිල්ලා පස්සට වල්නවා, එමනනම් ගිනි කියලා විනාශ කරනවා. මේ වගේ එකක් මේක මෙනෙහි කිරීම තමයි මේ නවසීවතික පබ්බේ විග්‍රහ කරන්නේ. එතකොට මෙන්න මෙහෙම දෙයක් අර ඝන සංඥාව දුව සංඥාව දුරු කරන අර පටිකූල මනසිකාරයයි මනසිකාරයයි පබ්බයයි. නමුත් මෙතෙන්දී අපි මේ හෝදලා කවල පෝල පිරිසිදුවට තියාගෙන සදාකාලයටම පවත්වන්න හදන මේ ශරීර කූඩුවේ නියම නිවැරදි ස්වභාවය තමන් විසින් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ නවසීවතික පබ්බේ. මේකත් අවශ්‍ය වෙන්නේ අර සද්ධානුසාරී ධම්මානුසාරී නෙයි කියන පුද්ගලයාට සහ පදපරම පුද්ගලයාටයි. නමුත් ප්‍රඥා විමුක්ත පුද්ගලයාට මේ නවසීවතික පබ්බයක් මෙනෙහි කිරීමේ අවස්ථාවයක් නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ සියලුම අයට පොදුවේ මේ නවසීවතික පබ්බයක් විග්‍රහ කරලා තියෙනවා. නව අවස්ථාවකදී මැරුණු පුද්ගලයේ දවස් දෙකක් තුනක් ගියාම එක තත්ත්වයක්, දවස් හතරක් පහක් ගියාම අර බල්ල කනෝ එකයි දෙවෙනි පබ්බේ, තුන්වෙනි පබ්බේ. ඊට පස්සේ අර ඔක්කොම මස් ගැලවිලා නාර ඇට විතරක් එක්කව වෙලා ඉතුරු වෙලා, ඊට පස්සේ ඇටකටුත් විසිරිලා කෑලි කැඩිලා තියෙනවා. ඊට පස්සේ ඇටකටුත් එහාට මෙහාට විසිරිලා දැන් තියෙන්නේ ඇට විතරයි, ඕදල සුද්ධ වෙච්ච ඇට විතරයි. ඊට පස්සේ මෙහෙම මේක අවස්ථා නමයකදී මේක විනාශයට වෙලා මේක වටින් නැති දෙයක් බවට පත් වෙලා, මේක හරයක් නැති අර්ථයක් නැති දෙයක්. අර අපි එකතු කරගත්ත කොටස් හතර ආපෝ තේජෝ වායෝ පඨවි හතර නැවත වායෝ කොටස වාතයට, පඨවි කොටස පොළවට, තේජෝ කොටස උෂ්ණත්වයට, ආපෝ කොටස ජලයට සම්බන්ධ වෙලා ආපහු යනවා. අපි ගත්තේ ණයට එතනින්, ඒ ණයට ගත්ත තැනටම ආපහු දෙන්න වෙනවා. ඒක තමයි මර ණය කියන්නේ. එනිසා මේ ණයට ගත්ත කොටස් හතරක් එකතු කරගෙන හදාගත්ත ශරීර කූඩුවක් ඒ මිසක් අපිට කැමතිසේ නවත්තන්න පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක තේරුම් ගන්න ඕන. මේක නවසීවතික පබ්බය. මේකත් මේ පටික්කුල මනසිකාරය වගේ පිළිකුල් කිරීමට එකක් නෙමෙයි. අපිට ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න මේ අපි පංචස්කන්ධයක් උපාදානය කරගත්තට ඒ පංචස්කන්ධය අපිට කැමතිසේ නවත්තන්න පවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. වැඩුණට පස්සේ කිසි කෙනෙක් මේක වටිනාකමක් ඇති කියලා තීරණය කරන්න වටින්නේ නැහැ. කිසිම කෙනෙකුට වටින්නේ නැහැ. දරටවත් දාන්න බැරි තරමට කියලා මේක පැහැදිලිව තියෙනවා. ඉතින් ඒක නිසා දර කැල්ලක් නම් ගහක් නම් මැරුණට පස්සේ දරටවත් ගන්නවා. නමුත් මිනිහෙක් ශරීර කූඩුවක් මැරුණට පස්සේ දරටවත් ගන්න බෑ. එනිසා ඒ තරම්වත් හරයක් අට්ටයක් වටිනාකමක් නැති දෙයක් අපි මේ වටිනවා, හොඳයි, ප්‍රියයි, මනාපයි, මගේ භාර්යාව, මගේ පුරුෂයා, මගේ දරුවා, මගේ අම්මා තාත්තා, මේ ආදී කොට ඇත්තා වූ අපි වැරදි දැක්මකින්, වැරදි දෘෂ්ටියකින්, වැරදි සංඥාවකින් මේවා අල්ලගෙන තියෙනවා. මේක ඇත්ත යථාවාදී තථාකාරී තත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ කායිකානුපස්සනාවේ මේ නවසීවතික පබ්බයත් අර පටිකූල මනසිකාර පබ්බයත් ධාතු මනසිකාර පබ්බයත් උපකාර වෙන්නේ මේ අපි මම මගේ කියන ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා මම මගේ කියලා මේ අල්ලගෙන උපාදානය කරගෙන තියෙන මේ පංචස්කන්ධය මේ ශරීර කූඩුව පිළිබඳව යථා තත්වය ඇත්ත තත්වය ඇත්තසේ තේරුම් ගන්න. ඒ අනුව අපිට මේ ආනපාන පබ්බේ කායකානුපස්සනාව බොහොම පහසුවෙන් වඩන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම එකකට තමයි අපි මේ වැරදි වැඩ කළා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කළා මේ නොයෙකුත් ආකාරයේ වැරදි දේවල් කළා කිලුටු කරගෙන මේ පවත්ව ගන්න නවත්ව ගන්න හදන්නේ මේ වගේ විනාශ වෙලා නැති වෙලා යන ශරීර කූඩුවක් බව කාටත් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක හොඳටම තේරුම් ගත යුතුයි. ඔය ක්‍රියාවේ වේගය ක්‍රියාව නිසා උපදින වේදනාව ක්‍රියාව නිසා උපදින චේතනාව චිත්ත ආවේගය ක්‍රියාව නිසා උපදින ශක්තිය විඥාන ශක්තිය තමයි අපිව මේ රවට්ටලා පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේ කාය කායානුපස්සනාවෙන් කරන්නේ අර ක්‍රියාවේ වේගය අපිට පුළුවන්කම තියෙනවා අනුපස්සනා කරන්න. අනුපස්සනා කියන්නේ අලුතෙන් උපදින වේගය ප්‍රහාණය කරන්න. එතකොට අර ආවේගය වේදනාව චිත්තාවේගය නැතිවිලා ඒක තමයි ඊගාවට තියෙන්නේ වේදනාසු වේදනානුපස්සන ඊළඟට චිත්තේසු චිත්තානුපස්සන. දැන් වේදනානුපස්සනාවේ තියෙන්නේ අපිට කරන්න දෙයක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන තියෙන්නේ අපි මේ වේදනාව දැන් අලුතෙන් උපදින්නේ නැහැ. වේදනාව අර කායික අනුපස්සනාව වඩනකොට හරියට උද්ගලයේ දැනගෙන දැන් අර ක්‍රියාවේ වේගය අඩු වුණාම පාලනය වුණාම ක්‍රියාවේ වේගය නැති වුණාම විවේක නිශ්චිත වෙනවා විරාග නිශ්චිත වෙනවා නිරෝධ නිශ්චිත වෙනවා. ඒ අනුව මේ වේදනාව අපි දැන හඳුනා ගන්න ඕන පජානාති. මෙතෙන්දි තියෙන්නේ අපිට දැන හඳුනා ගැනීම ගණනාව. මෙතන හැම එකකම තියෙන්නේ පජානාති. බලන්න දෙපැත්තක් තියෙන. හැබැයි දෝතාවය තේරුම් ගන්න ඕන. මේ ආනාපාන සති සූත්‍රයේ මහා සතරාත්‍රිපට්ඨාන සූත්‍රයේ හැම තැනකම මේ දෝතාවය සහ පජානාති තේරුම් ගන්න ඕන. දෝතාවය තේරුම් ගන්න ඕන. පළවෙනි එක වේදනා තුනක් තියෙනවා. වේදනා තුනෙන් පළවෙනි එක ඉද බික්කවේ බික්කු සුඛං වා වේදනං වේදයමානු සුඛං වේදනං වේදියාමීටි පජානාති. සැප වේදනාව හැටියට තමන් නියම නිවැරදි ආකාරයට දැනගෙන හඳුනාගෙන තේරුම් ගන්න ඕනේ. ඒ සැප වේදනාව පජානාති. පජානාති කියන්නේ දැනීමම නෙමේ ප්‍රජනනය වෙන ආකාරය දැනීම. දැන් හොඳට මේ වචනේ වෙනස් කරගන්න තේරුම් ගන්න ඕනේ. පජානාති කියන්නේ දැනීම නෙමේ ඥානතෝ දැනීම. පජානාති කියන්නේ ප්‍රජනනය වෙන නිර්මාණය වෙන උපදින ආකාරය දැනගන්න ඕනේ. කොහොමද මේ සුඛ වේදනාවක් ඒ විඳවීමට විඳවා ඉන්නට වේදේ මාන මන මන ඉන්නට එක සුඛ වේදනාවක් කියලා විඳවා විඳවා ඉන්නට මන මන ඉන්නට පුළුවන්. ඒක අපි ප්‍රජනනීය වෙන ආකාරය දැනගන්න ඕනේ. ඒක මම අර කිව්වේ අපි යම් දෙයක් ප්‍රියයි කියලා ගත්තාම අර කේක්කැලක් උනත් ඒ කේක්කැල නැවත නැවත කෑම තමයි සුවේ. අන්න එතන තමයි සුඛ වේදනාව උපදින්නේ. දැන් මෙතෙන්දී මේ වේදනානුපස්සනාවේ මේ වේදනාව අපි තුන් කොටසකට බෙදෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම අසුඛ වේදනා. පළවෙනි එක ඉද බික්කවේ බික්කු සුඛං වා වේදනං. දෙවෙනි එක දුක්ඛං වා වේදනං වේදයමානෝ දුක්ඛං වේදනා වේදයාමි වේදයාමීටි පජානාති. තුන්වෙනි එක අදුක්කම සුඛං වා වේදනං වේදයමානු අදුක්කම සුඛං වේදනං වේදයාමීටි පජානාති. ඊළඟට මේ සුඛ වේදනාව දුක්ඛ වේදනාව අදුක්කම වේදනාව දෙපැත්තකට ද්වතාවයට බෙදලා පෙන්නනවා. සාමිසං වා සුඛං වේදනං, ඒ වගේම නිරාමිසං වා සුඛං වේදනං. දැන් මෙන්න මෙතෙන්දි නිවනට උපකාර වන දේකුත් නිවනට බාධා වෙන දේකුත් මේ දෙකක් විග්‍රහ කරනවා. සාමිසං වා සුඛං වේ ආමිස සුවේ. යම් දෙයකින් අපි මේ ලෝකේ යම් සුවයක් ඇහෙන රූපයක් බලලා සුව වේදනාවක් විඳිනවා, ඒක ආමිස සුවයක්. ඒකට කිව්ව සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනාති පජාන. මේ අපි ආමිස සුවය ප්‍රජනනය වෙන, නිර්මාණය වෙන, උපදින ආකාරය අපේ හිතේ තේරුම් ගන්න ඕන. ඒකයි අර සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජාන. ඒ වගේම නිරාමිස සුවය කියලා එකක් තියෙනවා. ඒක ආමිස සුවයක් නෙමෙයි, ඒක නිරාමිස සුවයක්. නිරාමිස සුවය කියන්නේ පංචස්කන්ධය අත්තරීමේ, රාගය ද්වේෂය මෝහය කෙලෙස් අත්තරීමේ, කෙලෙස් වලින් මිදී නිදහස් වීමේ, නික්ලේශී තත්වයට පත්වීමේ සුවය. ඒක ප්‍රජනනය වෙන හැටි, ඒක උපදින හැටි, ඒක හිතේ ඇති වෙන හැටි, ඇති වෙන්නට මුල් වූ හේතු දෙ තමන් තේරුම් ගන්නවා. ඒ සුවය හඳුනා ගන්න ඕන, දැනගන්න ඕන, ඒක උපදින හැටි තේරුම් ගන්න ඕන. ඒ වගේ තුන්වෙනි එක සාමිසං වා සුඛං වේදනං, නිරාමිසං වා සුඛං වේදනං පළවෙනි එක. ඊට පස්සේ අනිකක් තියෙනවා සාමිසං වා දුක්ඛ වේදනාව, නිරාමිසං වා දුක්ඛ වේදනාව. එතරම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ සුඛ වේදනාවෙත් දෙකක් තියෙනවා, දුක්ඛ වේදනාවෙත් දෙකක් තියෙනවා. ඒ නිසා මේ දෙකත් හඳුන ගන්න ඕන. ආමිෂ දුක්ඛයකුත් තියෙනවා, නිරාමිෂ දුක්ඛයකුත් තියෙනවා. ඒ දෙකත් හිතේ උපදින ආකාරය දැනගන්න ඕන, ඒවා සකස් වෙන ආකාරය දැක ගන්න ඕන. බුදුහාමුදුරුවෝ මේ දෙකම විග්‍රහ කරලා තියෙනවා. අර දුක්ඛං දුක්ඛාපටිපදා සුඛාපටිපදා කියලා දෙකක් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ නිවන් දකින්නට සුඛ පටිපදාවකුත් තියෙනවා, දුක්ඛ පටිපදාවකුත් තියෙනවා. ඒ දෙක. එනිසා මේ ආමිෂ සුවයකුත් තියෙනවා, නිරාමිෂ සුවයකුත් තියෙනවා. මේක දෙක. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තුන්වෙනි එක සාමිසං වා අදුක්ඛම අසුඛං වේදනං වේදමානෝ. ඒ වගේම නිරාමිෂං වා අදුක්ඛම අසුඛං වේදනං. ඔන්න මෙතෙන්දි තමයි නිරාමිසං වා අදුක්ඛං සුඛං වේදනා වේදියාමිති උපේක්ඛාසිතකට ආසන්න, උපේක්ඛාසිතක් උපදින්නට උපකාර වන අර වේදනාවෙන් මිදී නිදාගන්න නිර්වේදිත තත්ත්වය. එම්සා ඒක තනසා කිව්වේ නිරාමිසං වා අදුක්ඛං සුඛං වේදනං වේදියාමිති අදුක්ඛං සුඛං වේදනං පජානාති. මේකත් ඉදි අධ්‍යත්තංවා වේදනාසු වේදනානු පස්සී වේරති, බහිද්ධවා වේදනානු පස්සී වේරති, අධ්‍යත්ත බහිද්ධවා වේදනානු පස්සී වේරති. මෙතෙන්දි අධ්‍යත්ත බහිද්ධ කිව්වේ තමන්ට අනුන්ටත් දෙපැත්තටම තමන් මේ කරන ක්‍රියන නිසා, මේ ක්‍රියාකාරකම් නිසා, නොයෙකුත් ආකාර නිසා තමන්ටත් ආමිෂ සුවයක්, නිරාමිෂ සුවයක්, ආමිෂ දුක්ඛයක්, නිරාමිෂ දුක්ඛයක්, අචර අදුක්ඛම අසුඛ සුවයක් තමන්ටත් අනුන්ටත් මේක ලැබෙනවා. ඒකත් තේරුම් ගන්න. තමන් තුළ උපදින සුඛ දුක්ඛ දෝමනස දෝමනස මේ සියලුම දේ තේරුම් ගන්න ඕන කියන එක තමයි මෙතන අජ්ජත්තාව බහිද්ධාව. ඒ වගේම සමුදය ධම්මා, ඒ සමුදය කිව්වේ අර පජානාති කියන එකමයි. ඒක සමුදය මේ උපදින හැටි, මේක බැරි වෙන හැටි, මේ දෙකත් තේරුම් ගන්න ඕන. ඒකත් අන්තිමට කියලා තියෙනවා පනස්ස සතිපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිච්චත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදිත. මේක වුණත්, මේ ආමිෂ දුවේ නිරාමිෂ දුවේ වුණත් අනිසිතෝච විහෙරති, උපාදානය කරගන්න ගැළපෙන නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකත් තේරුම් ගන්න ඕන. ඒක තමයි අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදිත කියලා කිව්වේ. ඒ නිසා දැන් නිවන් මාර්ගට යන පුද්ගලයෙකුට මේ නිරාමිෂ සුවයක් තියෙනවා, නිරාමිස දුක්ඛයක් තියෙනවා. නිරාමිස දුක්ඛ මාසුක සුවයක් තියෙනවා, උපේක්ඛා සුවයක්. නමුත් ඒක වුණත් අපි උපාදානය කරගන්න හොඳ නැහැ. ඒක මම විඳින්මින් ඉන්නවා කියලා ඉන්න හොඳ නැහැ. ඒකත් අනිසිතෝයි. ඒකත් නිත්‍ය නැහැ. ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ ටිකක් යඟුරු ධර්මයක් තියෙන චිත්තානුපස්සනාව. චිත්තේ චිත්ත අනුපස්සනාව. දැන් මෙතනත් පජානාති තමා අට ආකාරයකින් තියෙනවා දෙපැත්ත සහිත. හිතක අට ආකාරයක් ක්‍රියාත්මක වෙන. පළවෙනි එක හිත භික්කවේ භික්කු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සරාගීරි සිතක් කියන්නේ රාග සහිත සිතක්, ලෝභ සහිත සිතක්, ආශාවක් ඇති සිතක්, රාගය සහිත උපදින. ඒ සරාගං චිත්තං පජානාති කියන්නේ උපදින ආකාරය, ප්‍රජනනය වෙන ආකාරය තමන් දැනගන්න ඕනේ. මෙතෙන්දි දැනගත යුතු දේවල් හුඟක් තියෙනවා. ප්‍රජනනය වෙන ආකාරයයි, එවනන්න තමන්ගේ හිතේ අලුතෙන් උපදින ආකාරය දැනගෙන ඒ අලුතෙන් උපදින සරාගී චිත්තය අපි පජානාති කියන්නේ දැනගෙන ඒක අනුපස්සනා කරන්න. ඒක ඉවත් කිරීමයි අනුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාවෙන් කරන්න. ඉතින් ඒක නිසා මේක හිතා කරගත්තේ නැත්නම් මේ පජානාති කියන වචනේ නිවන් දකින්නට කාටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පජානාති කියන්නේ තමන්ගේ හිතේ හෝ අනුන්ගේ හිතක හෝ ප්‍රජානනය වෙන. ප්‍රජානනය වෙනවා කියන්නේ අලුතෙන් නිර්මාණය. ඒ අලුතෙන් හිතේ නිර්මාණය වන, ප්‍රජානනය වෙන මේ චිත්ත ආවේගය තමා අපිව සංසාර ගමන ගෙනියන්නේ විඥාන වේගයක් ඇති. එනිසා මේ චිත්තේ චිත්තානුපස්සනාවෙන් කරන්නේ මේ සරාගී චිත්තක් කියලා දැන අඳුනගෙන ඒක ප්‍රජනනය වෙන ආකාරයේ දැනගෙන ඒකෙන් ඒක අනුපස්සනා කරනවා. ඒ වගේම ඒකේ විරුද්ධ පැත්ත තමයි වීතරාගං වා චිත්තං. වීතරාගං චිත්තන්ති පජානාති. වීතරාගී කියන්නේ රාගයෙන් තොර වූ සිතක්. ඒ සිත යහපත් සිතක්. ඒ සිත පිරිසිදු සිතක්. ඒක තේරුම් ගන්න. ඒ වගේම සදෝසං වා චිත්තං. දෝෂ සහිත, ද්වේෂය සහිත, තරහ වෛර ක්‍රෝධ සහිත වූ සිත ප්‍රජනනය වෙන ආකාරය. ඒ වගේම දෝෂයෙන් තොර වූ සිතක්, ද්වේෂයෙන් තොර වූ සදෝසං වා චිත්තං. ඒ වගේම සමෝහං වා චිත්තං. සමෝහං වා චිත්තන්ති පජානාති. ඒකේ විරුද්ධ පැත්ත වීත මෝහං වා චිත්තං. වීත මෝහං චිත්තන්ති පජානාති. එතකොට රාග ද්වේෂ මෝහ කියන තුන අපිට සාමුලින්ම හිතෙන් අයින් කරන්න පුළුවන් වෙන්නේ රාගී සිතක් උපදින ආකාරය, හිතේ උපදින ආකාරය හරියට දැනගෙන තේරුම් අරගෙන ඒ රාගී සිත නෝපදින්න අනුපාද වශයෙන් නෝපදින්නට අනුපස්සනා කිරීමත්, ඒ වගේම අර වීතරාගී තත්වයට ඒ සිතපත් කරගන්නට අපි ඒ උපදින ආකාරය දැනගෙන ඒක කරගන්නට. ඒ වගේ තමයි රාග ද්වේෂ මෝහ තුනම මේ කරුණු තුනක් හැටියට කියලා තියෙන්නේ. ඊට පස්සේ සංකිට්ඨං වා චිත්තං සංකිච්ඡ චිත්තංති පජානාති. විකිට්ඨං වා චිත්තං විකිච්ඡ චිත්තංති පජානාති. සංකිච්ඡ චිත්තං කිව්වේ අපේ හිත අර සංකිට්ඨ කියන්නේ සංකීර්ණ වූ, එහෙම නැත්නම් අපේ හිත නිකන් කීරි ගැහෙන, එහෙම නැත්නම් කුප්පණය වෙන මේ සිතක් තමයි වැරදි සිතක්. ඒ වැරදි සිත තේරුම් ගන්න ඕනේ. විකිට කියන්නේ විවුර්ත වූ, එහෙම නැත්නම් අපේ හිත මේ පිළිසිදු වේගෙන එන සිතක්. ඒක තේරුම් ගන්න. ඒ වගේම මහග්ගතං වා චිත්තං. ඊට පස්සේ අමහග්ගතං වා චිත්තං පිප්පජාන. අමහග්ගත චිත්ත තමයි නිවනට උපකාර වෙන්නේ. මහග්ගත චිත්ත සමහර මහාන් තත්ත්වයේ උද්දච්චය තියෙනවා. ඒ වගේම සෞත්තරං වා චිත්තං අනුත්තරං වා චිත්තං දෙක තියෙනවා. අනුත්තරං චිත්තං තමයි නිවනට උපකාර වෙන්නේ. සෞත්තරං චිත්තං තමයි බ්‍රහ්මත්වයට, දේවත්වයට සැප හොයාගෙන යන චිත්ත. ඒ වගේම සමාහිතං වා චිත්තං අසමාහිතං වා චිත්තං. සමතේටපත් වූ චිත්ත සමහර සමත භාවනාවෙන් ওই සමත් චේතෝ විමුක්තිය ඒ වගේම ප්‍රඥා විමුක්තියට උපකාර වෙන්නේ අසමාහිතං වා චිත්තං අන්තිමේක තියෙනවා විමුක්තං වා චිත්තං අවිමුක්තං වා චිත්තං විමුක්තං වා කියන්නේ විමුක්තියට අර පරිමුච්ඡතා තත්වයටපත් වෙන්නට ගැළපෙන සුදුසුද්ද අවිමුක්ති කියන්නේ ඒ මිදුණු නැති චිත්ත මේ දෙක තේරුම් ගත යුතුයි ඒ අනුව පුළුවන්කම් තියෙනවා මේ තමන්ගේ හිතේ උපදින පජානාති මේ හැම වචනයකම තියෙනවා හැම පේළියකම ඔය අටේම 16 වරක් තියෙනවා පජානාති පජානාති කියන්නේ මේ තත්වයන් මේ හිතේ උපදින තත්වයන් මේ 16ම කියලා තියෙන්නේ කෙනෙකුගේ මාර්ගයේ යන කෙනෙකුගේ මේ 16ම නිර්වාණය වෙන ආකාරය තම තමන් විසින් තමන්ගේම ඥානයෙන් නුවණින් දැනගන්න ඕන නිර්මාණය වෙන උපදින ප්‍රජනනය වෙන සකස් වෙන ආකාරය ඒක තමයි ඒ නැවතත් අර වාක්‍ය පිළියම කියලා කියනවා ඉති අජත්තං අවහිතාව අජත්ත බහිතාව සමුදේ ධම්මාව වය ධම්මාව සමුදේ වය ධම්මාව පනස සතිපට්ඨිතා හෝති ආවදේව ඥානවත්තාය පටි සතිමත්තාය අනිසිතෝ ච විහෙරති නචකින්චි ලෝකේ පාදීති කියන මේ පබ්බ විෂයකටම පොදු අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති ඒ සිතත් අපි උපාදානය කරගන්න හොඳ නැහැ ඒකත් අල්ලගන්න හොඳ නැහැ ඒකයි අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියලා තියෙනවා ඉතින් ඒ අනුව දැන් අදට මේ වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව සහ නාවසීවතික පබ්බේ සියලුම දේවල් කරුණු විග්‍රහ කළා ඊළඟට තවත් දවසකට යන්න වෙනවා මොකද ධම්මේ ධම්මානුපස්සනාව හුඟක් දිග විග්‍රහයක් තියෙනවා පබ්බ පහක් තියෙනවා ඒ පහම එකින් එක විග්‍රහ කරන්න තියෙනවා ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන අර පළවෙනි එක තමයි අපි කරන්න ඕන ඊළඟට තියෙන්නේ පජානාති පළවෙනි එක කාය කායනුපස්සනාවේ පළවෙනි තුන තමයි අපි හරියටම තේරුම් ගන්න ඕන මොකද ආනපාන පබ්බය ඉරියාපත පබ්බේ විශේෂයෙන්ම වැදගත්මේක සම්පජඤ්ඤ පබ්බේ සම්පජානකාරී හෝති කියන තත්වයට පත් වෙනවා සම්ප්‍රජනනය වෙන ක්‍රියාවලින් වෙන් වෙන්න දැනගන්න ඒකයි සම්පජානකාරී හෝති සම්ප්‍රජනනය වෙන ක්‍රියාකාරී වලින් ක්‍රියාවලින් වෙන් වෙන්න ඕන හෝති කියන්නේ ඒකෙන් නිදහස් වෙන්න ඕන වෙන් වෙන්න ඕන අයින් වෙන්න ඕන කියන වචන. ඒක නිසා මේ තුන තේරුම් ගත්තට පස්සේ ඝන සංඥාවෙන් දුර වෙලා ඒ අනුව වේදනාසු වේදනානුපස්සනාවෙන් තේරුම් ගන්නවා අපි මේ වේදනාවක් උපදින්නේ අර ක්‍රියාවේ වේගය නිසා. ක්‍රියාවේ වේගය අපි අනුපස්සනා කරලා පාලනය කළාට පස්සේ අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ වේදනාව ප්‍රජනනය වෙන්නේ හිතේ කොහොමද කියලා. ඒ වේදනාව අර ආමිෂ වේදනාවක් හෝ ආමිෂ දුකක් හෝ ආමිෂ අදුක්කම අසුකනම් ඒක වැරදි. ඒ වගේම නිරාමිෂ සුඛයක් හෝ නිරාමිෂ දුකයක් හෝ නිරාමිෂ අදුක්කම අසුකනම් ඒක උපේක්ඛා සිතකට හේතු වෙනවා. ඒ නිසා ඒක ප්‍රජනනය වෙන ආකාරයේ තමන් විසින් තේරුම් ගත යුතුය. ඒ අනුවයි චිත්තානුපස්සනාවේ සිතේ මේ සරාගී සිතක්ද විතරාගී සිතක්ද සදෝෂී සිතක්ද විතදේශී සිතක්ද සමෝහසේ රහිත වූ මෝහසහිත වූ සිතක්ද විතමෝහී සිතක්ද මහාගත සිතක්ද සංකීර්ත සිතක්ද මේ ආදී වශයෙන් අන්තිමට විමුක්ත වූ සිතක්. විමුක්ත කියන්නේ නිදහස් වූ සිතක්. මිදුණු සිත නිදහස් වූ සිත විමුක්ති ඥාන දර්ශනය ලැබූ සිත ප්‍රඥාව ලැබූ සිත එනිසා ප්‍රඥා විමුක්තිය ලබන සිතක් මේ අනුවයි අපිට යන්න පුළුවන් වෙන්නේ ධම්මානුධම්ම පස්සනාවට මේ ටික මේ හැම එකක්ම පජානාති ඔය වේදනානුපස්සනාවේ තියෙන්නේ පජානාති චිත්තානුපස්සනාවේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම පජානාති කියන මේ ප්‍රජනනය වෙන බව නිර්මාණය වෙන හැටි ආකාරය තමන් විසින්ම තේරුම් ගන්න ඕන තේරුම් ගත්තාම ආනපාන පබ්බේ අපිට අයින් වෙන්න ඕන තැනදී අයින් වෙන්න පුළුවන්, අයින් වෙන්න ඕනේ නැති තැනදී අපිට ඒක කරගෙන යන්න පුළුවන්. ඒක තමයි කියලා. නිරාමිස දුක කියන එක අපි කැමති දෙයක් තියෙනවා. අපි දැන් ගිහි කාලේ අපිට යම් නම් දේවල් අත්හරින්න සිද්ධ වෙනවා. මේ අත්හරින්න සිද්ධ වෙනකොට සමහරට නිරාමිස දුකක් එනවා. අපි කැමති වූ ප්‍රිය වූ දෙයක් අත්හරිනකොට නිරාමිස දුකක් එනවා. ඒක නිරාමිස දැන් අපි අල්ල ගන්නකොට බදා ගන්නකොට අයිති කර ගන්නකොට නිරාමිස ආමිෂ සුඛයක් තියෙනවා. ඒක අත්තරිනකොට නිරාමිෂ දුක. ඒක ආමිෂ නැහැ. අපි එකෙන් අයින් කළා නිදාක. එනිසා ඒක නිරාමිෂ දුක. ඒ වගේම නිරාමිෂ දුක්ඛං අසුඛං තම උපේක්ඛා චිත්තෙට තත්ත්වයටපත් වෙන සිත. එනිසා සුඛ දුක්ඛ දැන් ඔය දෙක විග්‍රහයක් කරන්න තියෙනවා. මොකද්ද පොතනම් මට ත්‍රිපිටකයේ පොතක දුක්ඛා පටිපදා සුඛා පටිපදා කියන දෙක. නිවනට උපකාර වන පටිපදා දෙකක් තියෙනවා. සුඛා පටිපදා දුක්ඛා පටිපදා. හැබැයි දැන් මේකට උදාහරණයක් දීලා තියෙනවා. අපි මේ නිවරණ බලාපොරොත්තු වෙන්නේ මේ රාග ද්වේෂ මෝහ කපා දැමීමනේ. රාග දේශ මොහ කපා දමන හිත නිදහස් කරගන්න ප්‍රතිපදාව සුඛ ප්‍රතිපදාවකුත් තියෙනවා, දුක්ඛ ප්‍රතිපදාවකුත් තියෙනවා. දුක්ඛ ප්‍රතිපදාව ටිකක් අමාරුයි දුකයි. ඒක කිප්පා ප්‍රතිපදා ධඤ්ඤා ප්‍රතිපදා කියලා නැවත විග්‍රහ කරනවා. ඉතින් ඒක නිසා මේක දැන් අපි තේරුම් ගන්න ඕනේ යම් යම් දේවල් අපි සමහර විට අතාරිනකොට දුකයි. නමුත් අතාරින්න වෙනවා. ඒක තමයි දුක්ඛ ප්‍රතිපදාව. ඒක නිර්ආමිෂ දුක්ඛ ප්‍රතිපදාව. ඒක ආමිෂයක් නෑ. අපි දැන් අර ආමිෂ ප්‍රතිපදාවෙන් දුක්ඛ ආමිෂ දුක්ඛ. එතෙන්දී අපි අඬ අඬ වැළපි වැළපි තමයි අත්තරේ. අතන එහෙම නෑ. ඒතන නිර්ආමිෂයි. ඒක සාමිනන්තේ
දුක්ඛ ප්‍රතිපදාව සුඛ ප්‍රතිපදාව
නෑ නෑ එහෙම තෝරගන්න බෑ. ඒක Tamanට අවබෝධ වෙනවා. ඒක ටිකක් හුඟක් ඒ විග්‍රහය ත්‍රිපිටකයේ පොතක විග්‍රහ කරලා තියෙනවා. ඒක ඉතින් ඒක Tamanට තේරුම් ගන්න ඕනේ. ඒ එච්චර දුර යන්න ඕනේ කමක් නෑ. Tamanට තියෙන්නේ මේ රාග දේශ මොහ රාගකය ද්වේෂකය මොහකය කරනවනම් ඒක තමයි දුක්ඛ පටිපදා වෙන්න පුළුවන්. දුක්ඛ පටිපදා වෙන්න පුළුවන්. හැබැයි අර පජානාති කියන්නේ පජානාති තමයි වැදගත්ම වචනේ. මේ ත්‍රිපිටකයේ තියෙන ආනාපාන සති සූත්‍රයේ ලක්ෂ වාරයක් තියෙනවා පජානාති. පජානාති කියන එක කවුවත් කොහෙවත් පරිවර්තනය කරලා දීලා නැහැ. ජානතෝ පජානතෝ පරිජානතෝ පරිඥාතං පරිඤ්ඤය පරික්ඛා පරිමුච්ඡති මේ විග්‍රහ කරලා තියෙනවා බුදුහාමී සූත්‍ර සංයුක්තනිකාය අංගුත්තරනිකාය ඔය ඔක්කොම ඔය වචන විග්‍රහ කරලා පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඔය පජානතෝ කියන වචන පජානාති. ඒකේ අනිත් පැත්ත විරුද්ධ වචන මොකක්ද? නප්පජානාති. ප්‍රජනනය වෙන ආකාරය, තමන්ගේ හිතේ නිර්මාණය වෙන සකස් වෙන ආකාරය, ඔය වේදනාව නිර්මාණය වෙන ආකාරය දන්නේ නම් නප්පජානතෝ. කුසලං පජානාති. අකුසලං පජානාති. කුසල මූලං පජානාති. අකුසල මූලම් පජානාති. ඔන්න නිවන. කුණු සදාහරින කෙලෙස් ඉවත් කරන හැටි සකස් වෙන්නේ කොහොමද හිතා. කුසලම් පජාන අකුසලම් පජාන. දැන් කවුරුත් දන්නවද නෑ. හැබැයි අකුසලයක් ප්‍රජනනය වෙන හැටි නිර්මාණය වෙන හැටි හිතක කවුරුත් දන්න. වෙනාට පස්සු තම දකි දන්න. එක පජානාදිනයකනක් පජාන. එනිසා මේ පජානාති කියන වචනේ බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙන දරදියටම. දැන් මේ ත්‍රිපිටකේ මම මේක මේ පොත ගෙනාවේ ත්‍රිපිටකේ පරිවර්තකයන්ගේ විග්‍රහයකුත් තියෙනවා මේකේ මේ මොකද්ද තියෙන්නේ කියලා කාට පෙන්වන්න. දැන් චිත්තානුපස්සනාවේ ඉද බික්කවේ බික්කු සරාගං මා චිත්තං සරාගං චිත්තං තිපජානාති කියන එක කියලා තියෙන්නේ මෙහි මහන තෙම රාගසහිත සිත රාගසහිත සිතයයි දන්නේ වේ. නම් ඒක නෙමේ දන්නේ. දන්නේ කියන්නේ ඥානද? පජානන්ත පජානාති කියන එක දන්නේ නෙමේ. ඒ රාගසහිත සිත කොහොමද උපදින්නේ නිර්මාණය වන්නේ කියලා දැන් දැන් මේ தത്വෙට එනකොට භාවනා නියෝගිය දැනගත්තා. ඒ වගේම ඒකේ අනිප්පත්ත වූ වීතරාගම්මා චිත්තන්ති පජානා. ඒකත් ප්‍රඥානනේ වෙන ආකාරයෙන් සකස් වෙන ආකාරයෙන් ඒ වගේ හිතක් හැදෙන හැටි ඒ වගේ අපේ හිතේ ඒ වගේ අරමුණක් හැදෙන හැටි දැනගන්න. ඒකයි පජානා. ඉතින් ඒක නිසා මේ ත්‍රිපිටක පරිවර්තකාරී ඔක්කොම වැඩිද පරිවර්තන. අජානාති කියන්නේ දැනී හෝ දකී නෙමෙයි. මේ නිර්මාණය වෙන හැටි ඒ ප්‍රජානනය. ප්‍රජානා පජානාති. පජානාති. ඒක ඉපදෙන හැටි. ඒ එහෙම හිතක් තමන්ගේ හිතේ ඉපදෙන හැටි දැන් දැනගන්න ඕන. හැබැයි මුලින්ම අපි මොකද මුලින් දැනගන්න ඕන? ඥානතෝ පස්සතු. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. පස්සති කියන්නේ ඥානතෝ පජානතෝ ඊට පස්සේ පස්සති. ඔව් ඊට පස්සේ අරහත්. ඊට පස්සේ සම්මා. ඊට පස්සේ සම්බුද්ධයි. විමුක්ති කියන්නේ මිදී නිදහස් වීම. අවිමුක්ති කියන්නේ මිදී නිදහස් නොවූ සිත. මුක්ති විමුක්ති කිව්වා නම් හරි. අවිමුක්ති කිව්ව එක කෙරෙන්නේ නැහැ, නොකෙරුණා. මිදී නිදහස් වීම නොවෙනවා කියන එක අවිමුක්ති. දැන් මේක බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මේ බලන්න මුක්ති විමුක්ති අවිමුක්ති. මුක්ති විමුක්ති අවිමුක්ති. ඥානතෝ පජානතෝ නප්පජානතෝ. ඊට පස්සේ තව වචන දින අප්පජාන. අප්පජානතෝ කියලත් වචනයක්
තියෙනවා.
නිරාමිෂ දුක්ඛේ නම් ඒක නිර්ආමිෂයි. ආමිෂ නම් විතරයි ඒක අල්ලගෙන තියෙන උපාදානය කරගෙන. ඒක අල්ලා ගැනීමේ දුක ආමිෂ දුක. අල්ලා ගැනීමේ සුවය ආමිෂ සුවය. අතහැරීමේ සුවය දුක. දුකින් අතහැරියත් අතහැරියා නම් ඒක නිරාමිෂ. ඒක දුකක් හැබැයි නිරාමිෂ. ඒක නැවත නැවත අපි මෙහෙ කර කර මේවා කරන්නේ නැහැ. අතේ අත්තරිය. අත්තරින් දුකයි. හැබැයි නිරාමිෂ දුක. ඒක නිවනට උපකාර වෙනවා. ඒක නිවන් සුවය. නිදාසීමේ සුවය. විමුක්ති සුවය. දැන් අපි දැන් කොහොම හරි දැන් ගෙදර දරුවෝ කවුරු හරි නම් පුරුෂයා කවුරු හරි තමන්ගේ කෙනෙක් බොහොම අපි බොහොම දුකයි අත්තර දාලා ඉන්නේ. හැබැයි අපි අත්තර දාලා ඒකට නොබඳුනාම ඒකෙන් නිරාමිෂ තත්ත්වයෙන් නිදහස් වුණා. අපිට දැන් නිරාමිෂ දුකක් තියෙනවා. එතන දුකක් තියෙනවා හැබැයි නිරාමිෂයි. ඒවා නිරාමිෂ දුකක් තියෙනවා. බලෙන් අත්හැරියනේ. හැබැයි ඒක දුක. හැබැයි දුක කියන්නේ දැන් මෙතන දුක කියන්නේ අපි මේ සම්මත වචනේ නෙමේ දුක. මොකද්ද දුක කියන්නේ? දෙවෙනි වෙහෙස. අපි අර සුඛ කියන්නේ පළවෙනි වේසය. දුක කියන්නේ දෙවෙනි වේසය. දැන් අපි සාමාන්‍යයෙන් සම්මතයෙන් දුක කිව්වහම හිතන්නේ වෙන එක. නමුත් මෙතන දෙවෙනි වේසයෙන් අපි අත්හරිනවා. නිරාමිස. දැන් මිනිසුන්ට වෙන්නේ පිට මිනිසුන්ට යශෝදරා දේවිය අත්හැරියාම අර ඒකනේ යශෝදරා විලාපයක් කියලා තියෙන්නේ. ඈ? නමුත් ඒක නිරාමිස දුක. මිසක් ආමිස දුක නෙමෙයි. නමුත් යශෝදරා විලාපේ තියෙන ආමිස දුක. ඒක කවියන්ගේ පුතක් යන පුතයන්ගේ සාහිත්‍යකාරයන්ගේ විලාපයක්. බුදුහාමුදුරුවෝ හෝ යශෝදරා දේවිය හෝ ඒ කවුරුන්ගත් ඔහොම විලාප ගැහුවේ. දෙවෙනි වේශය. වේශය කියන්නේ දෙවෙනි වේශය. හැබැයි අතන දුක කියන්නේ දෙවෙනි වේශයෙන් අපි කැමත් අපිට කැමති දෙයක් අපි අත්හරිනකොට ඒක දෙවෙනි වේශයෙන් අත්හැරිය. ඒක හැබැයි නිරාමිෂයි. අර නිරාමිෂ කියන தත්වෙන් අර දුක නිදහස් වෙනවා.
සමාධිය අතහැරලා අතහැරියට පස්සේ අපේ ඊතර දරාගන්න
බැරි දුකක් වේදනාවක් පුතා යන බුද්ධලේකට ඒක දරාගන්න බැරි දුකක් නම් ආර්ය ත්‍ත්වයටපත් වුණාම ඒක දරාගන්න පුළුවන් ඒක නිර්ආංශය
සම්මාන
උපේක්ෂා කියන්නේ වෙන වචනයක් වෙන අර්ථයක් අදුක්කම ආසුඛ කියන්නේ දුක සැප අතර දෝලණය වීම මැනීම ඒ නිරාමිෂං කියන්නේ ඒකත් එහෙම දෙපැත්තට ඇද ඇද අපි අත්හරින අදුක්කම අසු එකියම් වේදනාවක් තියෙනවා දැන් එතන අදුක්කම අසුක වේදනාවක් උපේක්ඛාවේ වේදනාවක් තියෙන්න බෑ උපේක්ඛා සිතන්නම් එතන වේදනාවක් සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ ධම්නස්සෝ සොම්නස්සෝ වේදනාවක් නැහැ. එවනම් ඒක උපේක්ඛා. නිරාමිෂ නම් ඒක කොයික වුණත් නිවන. නිරාමිෂ කියන්නේ නිවන. ආමිෂ නම් ඒක පැවැත්ම. දැන් දුක්ඛ පටිපදා නිවන තමයි නිරාමිෂ දුක්ඛය. නිරාමය දුක්ඛම අසු. ආමිෂ සුවයක් කරන්නත් පුළුවන් කියන ආතාවෙන් මන අහනවන එකත් උපාදානය කරගත්තොත් ඒකත් ආමිෂ සුවයක් ඒක නිරාමිෂ සුවයක් අපි යම් ආමිෂ නොවන දෙයක් නම් නිරාමිෂ ආමිෂ කියන්නේ අපි කැමැත්තෙන් උපාදානය කරගන්න උපාදානය කරගන්න නම් ඒක නිරාමිෂයි අපි අර ධර්මයක් කොතනින් හරි අල්ලගත්තොත් ඒ ධර්මයට අපි ඇලුනොත් එතන ආමිෂයි. යථා ස්වභාවය තේරුම් අර ගැනීම තමයි පජානාති කියන වචෙන් තේරුම්. තච්ච පරියන්තය කියන්නේ දැන් කායේ කෙස් ලොම් නහර ආදී මුල් පහට කියනවා තච්ච පරියන්තය මුල් කොටස කේසා ලෝමා නකා දන්තා තචෝ කියන්නේ අන්න තච කියන තත්ත්වයට එනකන් තච පරියන්තය මුල් අවස්ථා පහ කේසා ලෝමා නකා දන්තා තච උබතෝ මුඛා කියන්නේ උබතු කියන්නේ මුඛවල දෙකක් තියෙනවනේ ඉස්සරහා එකයි පස්සේ එකයි එකෙන් තමයි අසුචි ඔක්කොම දැන් මේ ඉස්සරහා තියෙන කාල් සේමා සොට්ටු කෙල ඔක්කොම කොහෙන්ද පිටිපස්සෙන් තමයි මුත්‍රා ඔය ජරාව ඔක්කොම අසුචි ඔක්කොම යන්නේ ඒ දෙක තමයි උබ මුඛ උබ කියන්නේ දෙක උබේ කියන්නේ දෙක උබතෝ භාග විමුක්තිය කියන්නේ උබේ යන්තේ උබේ කුල පරිශුද්ධ උබේ කියන්නේ මාගදී වචනයක් දෙපැත්ත දෙක කෙරවල් දෙක මැරිච්ච මිනිහෙක් කියන්නේ අපි මේ මැරිච්ච මිනිහෙක් කියන්නේ නව ජීවිත කියන ශරීරයක් දරකැලක් පිළිබඳ
අපි
මේ වගේ තත්ත්වෙකට පත් වෙනවා. ඔව් ඒක තමයි කල්පනා කරන්න අපි මේ වගේ තත්ත්වයකට පත් වෙනවා. ඒක තමයි මෙනෙහි කරන්නේ. අපි මේ හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා අජ්ජත්තාව බහිද්දා. මම තමනු තමන්ගේ ඒ ප්‍රියයනු අප්‍රියයනු කවුරුත් අපි මේ කෙටි කාලයක් තුළ මේ ප්‍රියයෙන් ඇලෙන්නේ අප්‍රියයෙන් ගැටෙන්නේ මෙන්න මේ වගේ තත්වයකට පත් වෙලා විනාශ වෙලා ගිහිලා යන දෙයක් පිළිබඳ. ඔය ඝන සංඥාව නිසානේ අපි තරහින් ඝන සංඥාව නිසානේ අපි අල්ලගන්නේ ඇලෙන්නේ එකතු කරගන්නේ අයිති කරගන්නේ ගොඩ ගන්නේ එකතු කරගන්නේ ඔක්කොම. ඒක නැති වුණාම අපි මේකේ අතාරත්වේ තේරුම් ගන්න. පච්චුපට්ඨිතා කියන්නේ වර්තමාන මොහොතේ අපි හිතට පච්චු කියන්නේ පච්චත්තම් කියන්නේ වර්තමාන මොහොත වර්තමානයේ හිතට එන අරමුණ පච්චත්තම් හේනිටබ්බෝ කියලත් කියන්නේ පච්චුපන්නාජේ ධම්මා කියන්නේ අතීත අනාගත පච්චුප්පන්න තුන් කාලය. මොකක් කරනද? සතර කමඨහන්.
ඔය අසුබාන සිතිය වඩන්න අවශ්‍ය වෙන අවස්ථාවකදී මේ පද තුන පාවිච්චි කරන්න.
ඒකත් තරමක් දුරට උපකාර වෙනවා නමුත් අසුභානුසතියේ වඩන්න ඕන මේ අසුභානුසතියේ අසුභානුසතිය වඩන්නේ මොකක් අයින් කරන්නේ සුන්දර බව දැන් ජීවත් වෙලා ජීවයක් තියෙන කෙනෙකුගේ සුන්දර බව තියෙන තේරුණා එතකොට අපේ සුන්දර බව මේ සුන්දර බවක් නැතුව හිතේ උපදින සුන්දර බව අත්හැරීම අසුබය. මෙතන නව ජීවිතයේ සුන්දර බවක් නැහැ. ජීවත් වෙලා නැහැ. ජීවිතයක් නැහැ. ප්‍රාණයක් නැහැ. එනිසා ඒක මේ ඝන සංඥාව දුරු කරන්න අපි මේ අල්ලගන්න උපාදානය කරගෙන එකතු කරගන්න කොට ගහගන්න පංචස්කන්ධය පිළිබඳ ඇත්ත ඇති ඇටි ඇටි දකින්න ඒක ඊට වඩා වෙනස්.
ඒ පබ්බතුනම අවශ්‍ය නැහැ. පටිකුල මානසිකාරෝ
අවශ්‍යයි. ඒක අවශ්‍යයි. සද්ධානුසාරී ධම්මානුසාරී නෙහිය පදපරම පුද්ගලයන්ට මේක අත්‍යවශ්‍යයි. මොකද ඒ පුද්ගලයන්ගේ හිතේ තියෙන ඒ පුද්ගලයන්ගේ ඝන සංඥාව තමයි දුරු කරන්න. ඔව් සක්කාය දිට්ඨිය කියන්නේ ඝන සංඥාව. දුරු වෙනවා නම් ඒ පරිහානාති නම් හරි. දුරු වෙනවා දැන් ඔය සමහර විටක ප්‍රඥානුසාරී පුද්ගලයෙකුට ඔය මොකවත්ම ඕනේ නැහැ ඝන සංඥාව ඉබේම දුරු වෙනවා. මේ මෙතන දැන් ඔය වෙඩෝල් මහත්තයත් කියන්නේ මම කියලා එක්කෙනෙක් නැහැ කියලා. අර ඈ දැන් එතන ඝන සංඥාව ඒ වගේ සමහර විට කෙනෙකුට ඝන සංඥාව ඉබේම දුරු වෙලා යනවා. සුබ කියන්නේ මොකද? දැන් රූපයක් දැක්කම ඒකට ඇලෙන එකේ සුබ බව දැකලා. සුබ කියන්නේ මොකද්ද? සුන්දර බව. සුන්දර බව කියන්නේ මොකද්ද? දර සුන් වෙලා ගින්දර මතු වෙනද? මේකයි ආදීනවාට තියෙන්නේ. සුන්දර කියන එක අපිට ඒ වෙලාවේ ඒ මොහොතේ සුන්දරයි. හැබැයි පස්සේ ගින්දර හැම සුන්දර දෙයක් පිටිපසම ගින්දර ඒක තේරුම් නොගැනීමයි අපේ මේ ආස්වාදයට හේතු. ආස්වාදයේ දකින්න ආදීනවේ දකින්නේ නැහැ. දකින්නේ මේ එකයි. සම්මත වශයෙන් මෙහෙමයි මම කියලා කෙනෙක් ඉන්නවමයි. බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ මම කියලා කෙනෙක් නැහැ කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඒතං මම ඒසෝ අමස්මි ඒතෝ මේ අත්තාති නොහෙතං බන්ති. ඊට පස්සේ නේතං මම නේසෝ අමස්මි නේසෝ මේ අත්තාති. නේසෝ මම නේසෝ මම නේතං මම නේසෝ අමස්මි නේසෝ මේ අත්තාති කියන එකේ තේරුම මමයයි ගැනීමට මගේයයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුදුසු තත්වයක් කෙනෙක් මේකේ නැහැ. එහෙම මම කියලා අරගෙන අල්ලාගෙන උපාදානය කරගෙන මට කැමති දේ රිසි දේ මනාප දේ නවත්තන්න පවත්තන්න පුළුවන් තයක් නැහැ. අන්න ඒකයි නේතං මම නේසුවාමත්මි නේසෝමිය. මම නොවේ මගේ නොවේ මේ මේ ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සම්පූර්ණ බැරි. මමයි ගැනීමට සුදුසු නොවේ. මගේ ආත්මයයි ගැනීමට පාත් ගන්නට සුදුසු නොවේ. සයින්ස්
එහෙම වඩාගෙන යනකොට
ජනසංඛ්‍යාව ගොඩක් වෙලා තිබුණා. ඔව් එහෙම වඩාගෙන යනකොට දුරු වෙන්න පුළුවන්. ඒ වුණත් ඊට වඩා ලේසි අර පටිකූල මනසිකාරයයි ධාතු මනසිකාරයයි ලේසියෙන්ම කර සංඥාව දුරු වෙනවා. ඒ වටින් ඒ කාලේ තිබුණු දෘෂ්ටි දැක්ම බුදුහාමුදුරන්ගේ දෘෂ්ටියක් ඔය එකක්වත් නැහැ. සාහස්ත්‍රවාදී හෝ උත්තේජවාදී හෝ සංකට අසංකටවාද හෝ ආත්මවාද අනාත්මවාද හෝ ඊශ්වරවාද බ්‍රහ්මවාද අකිරිය වාදේ මොකක්වත් බුදුහාමුදුරුවන්ගේ දේවල් නෙමේ. නමුත් බුදුහාමුදුරුව උපදින කාලේ ඒ යුගයේ මේ ලෝකේ ජීවත් වෙච්ච මිනිසු අතර සාස්ත්‍රවරුන් අතර තිබිච්ච වැරදි දැක්මවල් දෘෂ්ටිය ඒ සියලුම දේවල් බුදුහාමුදුරුවන්ගේ මේ හේතුඵල ධර්මයේ දෘෂ්ටියක් නෙමෙයි. දර්ශනයකුත් නෙමෙයි. විද්‍යාවකුත් නෙමෙයි. මොකක්ද ඒක? හේතුඵල ධර්මය මොකක්ද? දැන් විද්‍යාවකුත් නෙමෙයි නම් දර්ශනයකුත් නෙමෙයි නම් ආගමකුත් නෙමෙයි නම් ඒක වාදයකුත් නෙමෙයි නම් මොකක්ද මේ?
යථාර්ථය
ඒකට වචනයක් තියෙනවා ත්‍රිපිටකේ.
විමුක්ති
මාර්ගය නෙමෙයි මාර්ග චර්යා. මාර්ග චර්යා. මේ බුදුහාමුදුරන්ගේ හේතුඵල ධර්මය එහෙම නැත්නම් පටිච්චසමුප්පාද ධර්මය මාර්ග චර්යා. මාර්ග චර්යාව කියන්නේ අපි විසින් තේරුම් ගත අරගෙන යා යුතු ගජ්ජාම කියන්නේ ඒකයි. ගමන් කළ යුතු තේරුම් ගත යුතු මගක් පාදා දෙන හැසිරීම චර්යා. තියෙනවා මග්ගං කියලා ගච්ඡාමි කියලා තියෙන එක. මග්ගේ මග්ග ඥාන දර්ශනය කියන්නේ මනෝ සමාචාරම් පහන් කියන එක. දැන් මානසිකාර කරන්න වැරදිසේ හෝ හරි හෝ දෙකක් තියෙනවා. පළවෙනි එක අභිජ්ජා. ඒක විරුද්ධ වචනේ අනභිජ්ජා. ව්‍යාපාද. දෙවෙනි එක. ඒක විරුද්ධ වචනේ අව්‍යාපාද. තුන්වෙනි එක අපි කියන්නේ හිංසා කියලා විහිංසා අවිහිංසාවෙන් ඒක. දැන් අර සම්මා සංකප්පේ තියෙනවනේ තුන. මොකද්ද? විහිංසා සංකප්පේ අව්‍යාපාද ඔය තුනම තියෙනවා. ඒ තුන තමයි මනෝ සංකාර. ඒ සංකාර වගේම අනිත් පැත්තේ තියෙනවා ක්‍රියාශීලී. මොකද්ද? අනවිද්‍යා අව්‍යාපාද අවිහිංසා. ඒක දැන් ඔය මනෝ සමාජාරම් පහන් නැවත හතරකට බෙදෙනවා. ඒකම හතරකට බෙදෙනවා. කොහොමද? චිත්තූපබාධම් පහන්, සංඥා පටිලාභම් පහන්, දිට්ඨි පටිලාභම් පහන්, අත්ථභාව පටිලාභම් පහන්. ඒ හතරම මුල මොකද්ද? මනෝ සමාජාරම් පහන්. එතකොට මේ මනෝ සමාචාරම් පහන් කියන එකමයි අර හතරකට බෙදලා තියෙන්නේ. ඒ වගේම මනෝ සමාචාරම් පහෙන් අර කාය සමාචාරම් වචී සමාචාරම් කොහෙන්ද නිර්මාණය වෙන්නේ? ඒකත් අතන. ඒ නිසා මනෝ සමාචාරම් පහන් කියන එක අර කාය සමාචාරම් වචී සමාචාරනුත් තියෙනවා. මේ දිට්ඨි පටිලාභං චිත්තූපපාදං පහං සංඥා පටිලාභං ඔක්කොමත් දැන් මේ මනෝ සමාචාරම් පහන් කියන එක නැවතත් කියන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීම සහ අයෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීම ඔය හයම යහපත්ය කරන්න පුළුවන්. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් ඔය හයම වැරදි පාරට යනවා. සමාර්ථං වල ත්‍රිපිටකේ සබ්බාසෝ සූත්‍රයේ තියෙන්නේ ඔය කියන වචන ටික නෙමෙයි යෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය. ඒක තියෙන්නේ සබ්බාසෝ සූත්‍රයේ තියෙන්නේ වෙන වචන ටික. අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අදස්සාවි මෙහෙම තියෙන්නේ. ඒකමයි මේකත් මේ වෙන වචන ටික කියලා තියෙන්නේ. ඒ අමනසිකාරය තියෙන මිනිහා මනසිකාරය යෝනිසෝ මනසිකාරය තියෙන මිනිහා අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්ම විනීතෝ ඔක්කොම තියෙන්නේ. අනිත් නෑ ඔය දැන් මහා සතරාධිපට්ඨාන සූත්‍රය හරියට තේරුම් ගත්තා නම් ඔය සියල්ලම පූර්ණයි. ක්‍රමානුකූලව හිත පිරිසිදු වෙනවා. පූර්ණයි. මුළු ත්‍රිපිටකයේම තියෙන්නේ ওই ටිකම. වෙන මොකක්වත් නෙමෙයි. ත්‍රිපිටකයේ තියෙන සියලුම සූත්‍ර ධර්මණින් අපි බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන්නේ ওই ටිකම. වෙන මොකක්වත් නෙමෙයි. ඒකයි ඒකයන් මාර්ගය. වෙන වචන වලින් කියතොත් මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන දේවල්මයි වෙන වෙන සූත්‍ර ධර්ම වල වෙන වෙන වචන වලින් වෙන වෙන විදිහවල් වලට කියලා තියෙනවා. දැන් සබ්බාසෝ සූත්‍රයේ කියලා තියෙන සියලුම දේ මේකෙත් ඝන සංඥාව දුරු කිරීම මිසක් රාග විරාග කිරීම නෙමෙයි. තව එකක් ඒක. රාග විරාග කිරීම තව එකක්. තණ්හාව නැති කිරීම තව එකක්. ద్వේෂය ద్వේෂ අද්වේෂ කිරීම තව එකක්. මෝහ අමෝහ කිරීම තව එකක්. ඒකනි කියලා තියෙන අර අමෝහං සමෝහං වාචිත්ත විච මෝහං වාචිත්ත දෙපැත්තක් තියෙනවා. සරාගං වාචිත්තං විචරාගං වාචිත්තං සදෝසං වාචිත්තං විච දෝසං වාචිත්තං සමෝහං වාචිත්තං විච මෝහං වාචිත්තං පජානාති. මේ හැම එකකම පජානාති. ඒකයි දැනගන්න. එවන් සිතක් තමන්ගේ හිතේ උපදින ආකාරය ප්‍රජනනය වීම ආකාරය දැනගන්න. තේරුණා? දැන් මේක මේ අපි හිතනවට වඩා වෙනස් බලවත් දෙයක්. දැන් අපිට ආනපාන පබ්බේ කරන්න පුළුවන් වෙනවද? අර අපේ හිතේ සරාගී සිතක් ඇති වෙනකොටම අපි අයින් කරන්න නම් ඒක දැනගන්න ඕනේ. ඒකයි පජානා. නපජානාදී නම් අපිට අයින් කරන්න බෑ. ඒ වගේම අර වේදනාවක් අපි හරියට නිර්මාණය වෙන ආකාරය අපි දැනගන්න. එතකොට අපිට අර ආනපාන පබ්බේ කරන්න පුළුවන්.
එසේ කරන්නට ඇත්තේ කොහොමද හේතුව?
දැන් බුදුහාමුදුරන්ට තේරුණා ඒ කරපු හේවැනුත් යම්ම අයට මේක තේරෙන්නේ නැති තත්වයට පත් වුණා. ඒ නිසා අංග සම්පූර්ණ විදිහට දැන් මේ වෙන කිසිම සූත්‍රයක නැහැ ඒකායන මාර්ගය කියලා. මේ සූත්‍රයේ පළමුවෙන්ම ආරම්භ කළාම තියෙන්නේ මොකද්ද? ඒකායන මාර්ගය. අවසන් කළා තියෙන්නේ මොකක් කියලා? අවසන් කළා තියෙන්නේ මේ ඒකායන මාර්ගය නිවැරදිව දැන අඳුරගෙන තෝරාගෙන අනුගමනය කළොත් මෙන්න මේ නිශ්චිත කාලයක් තුල මේ නිවනට දැන් අවසාන වාක්‍යයේ තියෙන්නේ දවස් 7කින් මේක අරහත් ඵලයට පත් වෙන වෙන අනාගාමී ඵලයට ඔය දෙකෙන් දෙන්නම් ඵල සත්‍චිකාත වෙන කොහේවත් සූත්‍රයක ඔය කතාව කියලා නැහැ. නියම නියම මේ කාලය තුල මේක වෙනවා කියලා වෙන කිසි සූත්‍රයක කියලා. ඒ වගේම මේ කායන මාර්ගය කියලා කිසි සූත්‍රයක කියලා තියෙන එකම සූත්‍රය මෙන්න මේ සූත්‍රය. ඒ කරුණුම තමයි අඩංගු. ඒකමයි ඒක නැති දැන් මේක නැති දෙයක් කියන. හැබැයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන්නේ අමුතුම ක්‍රමයකට. චටක්ක සූත්‍රයේ තියෙන්නේ මේ කරුණ වෙන ආකාරයකට. ඒ වගේම මහා සතරාචිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ඒ කරුණමයි වෙන ආකාරයකට. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ඒ කරුණ ඒ ආකාරය. ඔව්ටින් ඒක කොහොම කෙටියෙන් කියලා තියෙනවා. අවශ්‍ය සියලුම දේ කියලා තියෙනවා. ඒක ත්‍රිපරිවට්ටම් විතරයි කියලා තියෙනවා. ඒක මජ්ක්‍ධිමා පටිපදා විතරයි කියලා තියෙනවා. උභේ අන්තයේ අනුපගම්ම විතරයි කියලා තියෙනවා. ඒක සත්‍ය හතර විතරක් කෙටියෙන් කියලා තියෙනවා. ඒ කියන්නේ නූගත් කෙනෙකුට මේ ධර්මය තේරුම් ගන්න උගම්ම පහසු. ඉගෙනගත්ත උගත්කම බුද්ධිමත්කම කියන්නේ මොකක්ද? මත් වෙන එක. දැනුමෙන් මත් වෙනවා, බුද්ධියෙන් මත් වෙනවා, උගත්කමෙන් මත් වෙනවා. ඒ පුද්ගලයන්ට අත්තරින්න උගත් තියෙනවා. අර සුනීතකට සෝපාකලට එහෙම අත්තරින්න දෙයක් තිබුණේ නැහැ. අනිත් පාර ඒගොල්ලන්ට දුක්ඛාපටිපදා හොඳට තේරෙනවා. ඒගොල්ලන්ට දුක දුක්ඛේන දුක්ඛං අභිගන්තබ්බං කියන තත්ත්වය හොඳට තේරෙනවා. සැප විඳින්න ඉන්න පුද්ගලයෙකුට මේක තේරුම් ගන්න බැහැ. ඉන්න නිසා තේරුණේ නැහැ. ඒක නිසා සතර පෙර නිමිති දැක්කාම තමයි මේ සැප වලින් වෙනස් දෙයක් තියෙනවා කියලා දැක්කේ. ඒක නිසා සතර පෙර නිමිති කතාව දැන් දැන් ඔය සැප විඳින්න මේ කියනම් බුද්ධත්වයට පත් වෙන්න බැහැ. ඒකකින් ඔය දුක් ඔය ඔය කියන හතර දැක්ක කියන එක. දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, යම්මාකාරයට ඒකට උපකාර වන හතරක් තමයි හතර පිළිවෙල. ඒක දේවදූත සූත්‍රය කියලා එකක් තියෙනවා. දේවදූත සූත්‍රය හතරේ තියෙනවා.
ඒ මහල්ලේ ක්ලෙඩින්
කියන්නේ. ඔව් ඒක තමයි දේවදූත.
ඒක තමයි අතීත
තවසා සුද්ධෝදන රජු. ඈ මහල්ලේ රාජ්‍යෝ අතීත තවසා. ඔව් ඒ අය දැක්කා. දැක්කට එහුණාට අතීත තවසා මහල්ලෙක් විදියට නෙමෙයි. පණ්ඩිතෙක් විදියට ඉතිෂෝරෙක් විදියට සුද්ධෝදන රජුගම දැක්ක තාත්තා විදියට. එතකොට අර ඝන සංඥාව තිබුණා. සත්ව බුද්ධල සංඥා දුර්වල තිබුණා.
අපේ දිහා බලන්න. මේ
වයිසර් යන්නේ. වයිසර් යනකොට ඔය තියෙනවා. වයිසර් යනවා වුණාට වයිසර් තියෙනම ගැන කැමැත්තක් ඇත්තේ නැහැ. මැරෙන බව දන්නවා හැබැයි මැරෙන්න කැමැත්තක් නැහැ. ලෙඩ වෙන බව දන්නවා හැබැයි ලෙඩ වෙන්න කැමැත්තක් නැහැ. ඒක තමයි පුතඥාන මිනිහාගේ වැරදි දැක්ම දෘෂ්ටි. කවදක්වත් ලෙඩ නොවන මිනිහෙක් හැටියට වැඩ කරනවා. කවදක්වත් වයසට නොවන මිනිහෙක් හැටියට වැඩ කරනවා. කවදක්වත් නොමැරෙන මිනිහෙක් හැටියට වැඩ කරනවා. ඒක තමයි දැක්ම දෘෂ්ටි වෙනවා. මේකෙන් වෙනස් වෙන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න. ඒ මැරෙන බව දැනගෙන නොමැරෙන මිනිහෙක් හැටියට වැඩ කිරීම තමයි නිත්‍ය සුඛාත්ම. මොන මොන වෙන ගතිය? විසිරෙන ගතිය තියෙන රාගය ද්වේෂය මෝහය තුන තියෙන නිසා. ඒ තුනේ එකතු වෙන නිසා තමයි මෝහය. මෝහය නිසා තමයි විසිරුන ගතිය, විස්සෝප ගතිය, උද්දච්ච ගතිය, මාන්තත් ගතිය, මඤ්ඤතාවේ, මඤ්ඤාවේ, අස්මිමානේ මේ ඔක්කොම ගතිය තියෙන්නේ ওই රාගය ද්වේෂය මෝහය කියන තුනේ එකතුවක් නිසා. ඒ තුනේ නැති වුනාම අර උද්දච්ච නම් කමන විකල්පය. ඊට පස්සේ මිදෙන නිදාස
චාන්‍ය
විපටිඤ්ඤය කියන්නේ නෑ. ඒ වෙන වචන දෙක එතන තියෙන උග්ගටි තන්නේ. ගටි කියන්නේ මොනවද? ගැට. උග් කියන්නේ මොකද? කපල උදුල්ලා එක ශනේකින් ඇරේ කපල අයින් කරනවා. එහෙම පුද්ගලයා උග්ගටි තන්නේ. විපටිඤ්ඤය කියන්නේ ගැටේ හොයලා හිමින්තරේ ගැටේ ලේනා හිමින් ගැටේ මල්ල ලේන පුද්ගලයා. නෙය කියන්නේ තාම ගැට තියෙනවා අතක ගන්න. ගැට දකින්න. හැබැයි ගැට ලියන්න ඕනේ කියලා දකින්න තාම ගැටේ අතක ගා ඔය ඉන්න මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ නෙයි. ගැටේවත් දකින්න බැරි මිනිස්සු. පදබර. ගැටයක් තියෙන බව දකින්න බැරි මිනිස්සු වැඩි. අපි මේ ගහගත්ත ගැට බන්ද කරගත්ත සංදි කරගත්ත ගැට ගහගත්ත දෙයක් බව තේරුම් ගන්න නැති මිනිස්සු තමයි පදබර. අද නෑ අන්‍යාගමික දැන් අපි සම්මතයෙන් කියන්නේ සියලුම පෘථග්ජන මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකය කතෝලික ආගම මුස්ලිම් ආගම දේවාගම් හදන්න ඒ එකක් නෑ බුද්ධාගමික විතර මිත්‍යා දෘෂ්ටියක් නෑ වෙන ලෝකෙ කවුරුත් බුද්ධාගම අදහන මිනිස්සු විතර ආගම අදහන මිනිස්සු විශ්වාස කරන මිනිස්සු මිසකම විතර මිත්‍යා දෘෂ්ටියක් නෑ ලෝකෙ කවුරුත් නමුත් බුද්ධාගමකාරයෝ කියන්නේ අපි සම්මාදිට්ඨි. අපි අනික් මිනිසු විත්‍යාදු. ඒ තමයි පරම පද වරම මැනි. ඒ තමයි වැරදි මැනි. ඒකෙම තමයි නිවන මැනි. ඇයි එම් මිනිසු හිටනා අපි දන්නවා. අපි ත්‍රිපිටකය කියවන්න පුළුවන්. පාඩම් හොඳට කටපාඩම්. අපි පරියප්ති ධර්මයේ දන්නවා. ඒකින්ද අපි ධර්මයේ දන්නවා. අපි පටිච්චසමුප්පාද ධර්මයේ හොඳට කියවන්න. වචන ටික ගන්න. ඔක තමයි මිත්‍යා දෘෂ්ටි. මේ
මිත්‍යා දෘෂ්ටි විතරේම නේද වෙන්නේ. මෙතන සී සමාදම් වෙනවා බුදුම දිනවා හේරම ගන්නවා දිගියන්ට පහ.
ඔව් ඒක එක්තරා මිත්‍යා දෘෂ්ටියක ඒක මේ සීලබ්බත පරමාර්ථයට ගැටෙන. ඒකෙනුත් යමක් යදිනු ඉල්ලනවා. පාන තියලා ඒකෙනුත් බාහිර ලෝකෙන් කායෙන් හරි බලාපොරොත්තු වෙනවා. පාන දික්කට වරදක් නැහැ. පාන තියන්න ඕනේ පාන තියන්න ඕනේ අවස්ථාව. පාන තියන්න ඕනේ මොකද? අඳුර දුරු කරලා. දැන් ලයිට් එක දාලා පානක් තියෙනවනේ. ඒක තමයි මිත්‍යා දෘෂ්ටි. පන්දල් වල එහෙම කරන්නේ.
නැදන්නේ
ඇස් වල වෙන සාරේ පාන දුපාන පත් කරනවා කරේ ඉන්නේ හරියයි පුරාතක. ඒක වැරදි. ඒක තේරුමක් නැතුව කරන වැඩ. දැන් බුදුහාමුදුරන් කා ලයිට් තිබුණ
නැහැ.
අඳුර තිබුණේ. ඉතින් ඒ අඳුර දුරු කරන්න පානපත්තු ඒක හරි. දැන් අද ඔය රුවන්වැලි මහදායට ශ්‍රී මහ බෝධියට ගියාම ලයිට් උත් දාලා 1000 ගන්න. පානුත් 80000 පත්තු කරනවා මේ තෙල් ටික ඔක්කොම විනාශ කරලා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටි.
අවදින් ඉන්නේ දැන් බාහිරයි. මේ මාසෙ ඉන්නේ 23 අට පිටකට 10000 වේද.
හරි ඉතින් ඒවා ඔක්කොම මිත්‍යා දෘෂ්ටි සහ සීලබ්බත පරාමාස. ඒ තමයි ඒ අයිටම බෞද්ධය මං කියේ මිත්‍යා දෘෂ්ටි
කියන්නේ.
අවදින් ලංකාවේ නම ගිය ලොකුම මේ මහානායක ප්‍රාමිණ. හැබැයි ඒවට යන මිනිස්සු නෙමෙයි ගොණ්ඩරේ මෙයාගේ ඩක්කගෙන යන්නේ ඈ මේ ගොණ්ඩරේ වගේ ඩක්කගෙන යන්නේ ඔය ආන්තරෝ කිව්වට යන්න ඕනේ නැහැ වැරද්ද වැරද්ද හැටියට දැක ගන්න පුළුවන් නම් යන්නේ නැහැ ඩකින්න ඒක නම් විචාරය අපරක් කොහෙද
මේ
ශක්තිය ඒ පැත්තට ගොනු වෙන කට්ටිය වැඩි වෙනවා ඒක වෙනවා දෙපැත්තට වෙන් වෙනවා ඒ කියන්නේ මේ බලවේගයට ඒක ධර්ම බලවේගය. ධර්මයේ මතුක වෙනකොට ওই මාර්ගාක්ෂික බලවේග එක පාට මතු වෙලා මේක වහන්න ක්‍රියාකාරී වෙනවා. ඒකට ඒ කියන්නේ දැන් උපාදානය කරගත්තේ මැරෙනකොට මොකද්ද ඒ කාලේ ඔය සිවුරු එකයි නේ තිබුනේ සිවුරට ලෝභ වෙලා සිවුරු උපාදානය කරගෙන මැරුණා සිවුරෙම ඉනිකුණෙක් වෙලා ඉපදුණා දැන් යම් කිසි කෙනෙක් අපි හිතමුක ගෙදර මැරෙනවා කියලා මේ ගෙදරට ලෝභ වෙලා ආත වෙලා ගෙදර මැරුණොත් එයාගේ ගතියට අදාළව ගෙදර එක්ක කූඹියෙක් වෙලා එක්ක මිනිහෙක් වෙලා එක්ක කැරපොත්තෙක් වෙලා එක්ක පෙරේතෙක් වෙලා එක්ක දෙවියෙක් වෙලා හරි බල්ලෙක් වෙලා ගෙම්බෙක් වෙලා ඒ ගතිය ඒව ගතිය හැබැයි උපදින්නේ කොහෙද අර උපාදානය කරගත්ත
තැන
එතකොට උපාදානය කරගත්තේ නැත්නම් එතන නිදහස මැරුණාම මිනිස්සු යමක් දැඩිව අභිජ්ජාවෙන් උපාදානය කරගත්තොත් හිත එතෙන්ට නම් පටිච්ච වෙලා තිබුණේ එතන උපදින. හැබැයි මොකෙක් වෙලා උපදිනවද කියන එක අර කර්ම ශක්තිය අනුව හේතු කොට ඵලයක් අනුව ගති නිමිත්තට අනුව ගතිපටි සංධිය ගති දුව ගති ගුණ ගති බල ගති ගුණ ගති බව ලැබේ. ඒව ලැබෙන්නේ ඒ ගතියට අදාළ ගති කියන්නේ එක්ක රාග ගතිය, එක්ක ද්වේෂ ගතිය, එක්ක මෝහ ගතිය. එකක් ගන්න නැන්න උපාදානය කරගත්තේ නැන්න නිවන. එතන.
ආදිසි
අනුතුරු වලදී වුණත් එකයි නිකම් මැරුණත් මැරීම මැරීම, මරණය මරණය. ඒ අවස්ථාවේ ගතියක් තියෙන ඒ පුද්ගලයා. ගතිය නැති වෙන්න පුරුදු කරගත්ත ගතියක් තියෙන උපන් ගාය නම් මේ මැරෙන දවසට කාගේ ඒ ගතියට අදාළවයි ගතු පටිගන්දියේ. ඇක්සිඩන්ට් එකෙන් මැරුණා කියලා හරි අසනීප වෙලා විසංජ වෙලා අසංජ වෙලා මැරුණා හරි කියලා හරි නැහැ. නිකම්ම බොහොම ස්වාභාවික මැරෙන්න මැරෙන එක මැරෙයි. අසල දැන් දුම්රිය අතරේ
ජීවත් ඇතිගෙන්
ඒ වෙලාවේ සමහරට ඒ පුද්ගලයාට මරණානුස්සතිය වෙනුන නම් ඔය තැතිගෙන්ම නැහැ අපිටයි වෙන්නේ. ඒ පුද්ගලයාට කිසිම තැතිගන්ම නැහැ. මනසේ ක්‍රියාකාරීත්වයේ ඒ අවස්ථාවෙත් පිරිසිදු වෙනවා. අර විතරාගී විතරදේශී අර චිත්ත පිරිසිදුනා. ඒ වෙලාවේ කම්පණය වෙන්නේ, කුප්පණය වෙන්නේ, කලබල වෙන්නේ, ශෝක වෙන්නේ. ඒක දරා ගන්න පුළුවන්, ඉවසන්න පුළුවන්. මරණය හැමදාම කාට හරි කොතනදී හෝ කොහොම හෝ වෙන්න පුළුවන් කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරා. ඒ මොහොතේ මෙනෙහි කළත් කරනවා නම් දැන් අපි මේ හොඳට මනස තියෙන වෙලාවේ හොඳට මෙනෙහි කළා මේක අපි ගතියක් හැටියට පුරුදු කරගන්නවා. එතකොට හරි. එතකොට මේ වෙලාවට එක පාට මතුව. නැතුව මේ වෙලාවේ මතක් කරගන්න බෑ කටපාඩම් කරගන්න. කටපාඩම් කරගන්න වෙන්නේ. ඔය මරණම් නියතයි, මරණය නියතයි, ජීවිතය අනියතයි කියලා කටපාඩම් කරගත්තට හරියන්නේ
නැහැ.
නැහැ. වැඩක් අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරලා මේක අනිසිතෝච විහෙරති නතකින්චි ලෝකේ උපාදීති කියලා තේරුම් ගන්න. ඒකයි වෙන්නේ. ඒකයි අනිච්ච දුක්ඛ අනත්ත. අතෝ වෙනම කක. හොඳයි එහෙනම් දැන් ඉතින් හවස 6ට ආවා. එහෙනම් සාදු කාර්යය
සාදු.
එහෙනම් පින් අනුමෝදන් කරන මේ කතාවන් කියන්නේ. තාවතාජාමි සම්පදම් පුඤ්ඤ සම්පදම් ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා.